ナモタセ、バグベト、アラハト、サンマ、サンブッダセ。ナモタセ、バグベト、アラハト、サンマ、サンブッダセ。ナモタセ、バグベト、アラハト、サンマ、サンブッダセ。ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ කන්ද සංයුත්තේ එන කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රය විශේෂයෙන්ම ස්කන්ධයන් හා සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු අවබෝධයක් අපිට ලබලා දෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ සූත්‍රය පටන් ගන්නේ විශේෂයෙන්ම පුබ්බේ නිවාසානුසතිය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රකාශනයක් කරලා, ඒ කියන්නේ අතීතයේදී අපි ගත කරපු ජීවිත සම්බන්ධයෙන්, අපේ අතීත භවයන් හා සම්බන්ධයෙන් කවුරුන් හෝ කෙනෙක් යම් ප්‍රකාශයක් කරනවාද, යම් විස්තරයක් කරනවාද, එයා අභිඥාවකින් දැකලා යම් හෝ කරුණු රසක් අනාවරණය කරගෙන එබඳු විස්තරයක් කරනවාද, ඒ විස්තරයේ අන්තර්ගත වෙන්නේ වෙන විශේෂ යමක් නෙමෙයි, මේ ස්කන්ධයන්ගේ ප්‍රවෘත්තිය ගැන, නැත්නම් මේ ස්කන්ධයන් ගැන, පංච උපාදානස්කන්ධයන් ගැන කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඇත්තටම සූත්‍රය පෙළ ගැසෙනවා, හැම ස්කන්ධයක් ගානෙම අර්ථ දැක්වීමක් ඉදිරිපත් කළා. අපි ගිය සත්වාරයකදී මේවා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කියන්නේ රූපස්කන්ධය සම්බන්ධයෙන් සෑහෙන විවරණයක් ඉදිරිපත් කරනවා. ඇයි මේ රූප කියලා කියන්නේ කියන කාරණය එහෙම සම්බන්ධයෙන්. ඊට පස්සේ වේදනා සම්බන්ධයෙන් විස්තරයක් එනවා. ඊට පස්සේ සංඥා සම්බන්ධයෙන් විස්තරයක් එනවා. ඊට පස්සේ සංස්කාර සම්බන්ධයෙන් විස්තරයක් එනවා. අන්තිමට විඥාන සම්බන්ධයෙන් විස්තරයක් එනවා. අපි නැවතත් මේ සූත්‍රයේ ගැඹුරකට දැන් නැවතත් පිවිසුනොත්, දැන් මේ රූප කියන ස්කන්ධය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දෙන විවරණයේදී උප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති කියලා මේ තමයි අත දක්වීමක් වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම පෙලීමකට ලක් වෙනවා. එහෙමත් නැත්නම් කඩතුළු වීම වලට ලක් වෙනවා. කරදරවල ලක් වෙනවා. පීඩාවන්ට ලක් වෙනවා. කියන අර්ථයෙන් තමයි රූප කියන අර්ථය දීලා තියෙන්නේ. එතකොට මොනවැන්ද පෙලෙන්නේ කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ඇත්තටම අපිට කාටත් තේරෙන කාරණා රසක් තමයි එතන ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම උෂ්ණත්වයෙන් උණුසුමෙන් මේක පෙලෙනවා. ඊළඟට සීතලෙන් මේක පෙළෙනවා. ඊළඟට බඩගින්නෙන් පිපාසාවෙන් පෙළෙනවා. ඊට පස්සේ විවිධ මැසි මදුරු ආදී උදුරු වලින් පෙළෙනවා. ඊට පස්සේ සර්ප, ගෝනුසු ඒ වගේ ඒ සත්තුන්ගෙන් කෘමීන්ගෙන් මේ රූපේ පෙළෙනවා. ඊට අමතරව අනෙකුත් යම් යම් ලෙඩ දුක් ආදී අනෙකුත් විවිධාකාර බාහිර සාධකයන්ගෙන් මේ රූපේ පෙළෙනවා. ඒතර මෙන්න මේ විවිධ අන්දමින් පෙළෙනවා කියන අර්ථයෙන්, පීඩාවට ලක් වෙනවා කියන අර්ථයෙන්, වෙහෙසට ලක් වෙනවා කියන අර්ථයෙන් උප්පති කියන වචනය, රූප කියන වචනය පාවිච්චි කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට අපිට තේරෙනවා මේ අර්ථ දැක්වීම ගැන හොඳට අවධානය යොමු කරන කෙනෙක් මේ රූපය ගැන ලොකු ආශාවකින් මාන්නකාරකමකින් සලකනවා වෙනුවට මේ රූපයේ තියෙන එක්තරා අන්දමක දුර්වල ස්වභාවය ගැන, නැත්තම් මේ රූපයේ තියෙන ඒ අනතුරු වලට ලක්වීමේ ප්‍රවණතාවය ගැන, එයාට උරුම ඒ දුක් පීඩා ස්වභාවය ගැන තමයි අවබෝධයක් ඇති කරගන්නේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ දහම නිබ්බිදාවට තුඩු දෙන දහමක් වශයෙන් හඳුන්වනවා. මොකද මේ සංසාරයේ läග ගන්න, සංසාරයේ බැහැ ගන්න, සංසාරයේ දිගට යන්න කරන දහමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. සංසාරයෙන් ඉවත් වෙන්න, සංසාරයෙන් අත මිදෙන්න, සසර දුකින් එතෙර වෙන්න දේශනා කරන දහමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට එබඳු පසුබිමක එතකොට මේ දෙන අර්ථකථනය ඉතාම වටිනවා. දැන් මේ විදිහට ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ ඊළඟට විශේෂයෙන් මතක් කරනවා, අහංකෝ ඒතරහි රූපේහි කජ්ජාමි. මම මේ රූපයෙන් අතීතයේදී එක්තරා අන්දමක ව්‍යසනයකට ලක් වුණා, නැත්නම් කා දැමීමකට ලක් වුණා. වර්තමානයේදී එබඳුම කා දැමීමකට ලක් වෙනවා. අනාගතයේ යම්කිසි රූපයක් මට උරුම වුණා නම් ඒ හරහා කා දැමීමකට ලක් වෙනවා. ඒතර මෙන්න මේ ප්‍රකාශය එක පාටම අපිට හඳුනා ගන්න අමාරුයි, තේරුම් ගන්න අමාරුයි. අපි බලමු මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ රූපය සම්බන්ධයෙන් නිබන්ධු ප්‍රකාශයක් කරන්න කියලා. ඇත්තම කජ්ජනීය කියන සූත්‍රයට කජ්ජනීය කියන නම ඒ යෙදිලා තියෙන්නේ මේ කා දමනවා කියන අර්ථයෙන්. ඉතින් එතකොට ඇත්තම බොහොම ප්‍රබල ප්‍රකාශයක්. කොහොමද මේ රූපය විසින් අපිව කා දමන්නේ කියන කාරණය විමසලා බලන්න වටිනවා. දැන් මේ සූත්‍රය තව ටිකක් එහාට යනකොට බුදුරජාණන් වහන්සේ ඒ ස්කන්ධය ගැන භික්ෂුන් වහන්සේලාගෙන් කරන විමසීමක් තියෙනවා. සංකින් මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා කරන විමසීමක් අන්තර්ගත වෙනවා. එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා රූපේ ස්වාමීනි අනිත්‍යයි කියලා. ඒතකොට මේ ඇවිල්ලා දෙන පිළිතුර නිකම්ම ආවට ගියාවට දෙන පිළිතුරක් නෙමෙයි. මේවත් නැත්නම් පොතක් බලලා දෙන පිළිතුරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන දෙන පිළිතුරක් නෙමෙයි. මේ රූපය සෑහෙන කාලයක් තිස්සේ හොඳට විමර්ශනයකට ලක් කළා. විපස්සනාවකට ලක් කළා දෙන පිළිතුරක් තමයි මේ ඇත්ත වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඇදහිල්ලකින් දෙන පිළිතුරක් නෙමෙයි. එහෙමනම් මේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව සෑහෙන අවබෝධයක් උන්වහන්සේලා තුළ තිබිලා තියෙනවා. අනේ බඳු පසුබිමක තමයි එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නැගුවාම මහණෙනි මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙන්නේ මේ රූපය අනිත්‍යයි කියලා. දැන් මේක ඇත්තටම අපිට විපස්සනාවේදී තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. කොහොමද මේ අනිත්‍ය ලක්ෂණය අපි තේරුම් ගන්නේ? අපි වටහා ගන්න, අවබෝධ කර ගන්න. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ දරුවෙක් ඉපදිලා අවුරුදු ගාණක් ඉතින් කෙලි ලොල් ඔය විදිහට ගත කළා. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා අපි දුමු තරුණ වියටපත් වෙලා අපි දුමු ඊළඟට ඉතින් රැකියාවක් කළා, විවාහයක් කළා, දරුමුණු ගුරන් ලැබලා අන්තිමට අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා මැරිලා යනවා. ඉතින් එතකොට බැලුවහම මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ අවුරුදු 80ක් ඇතුළතදී සෑහෙන කාලයක් තිස්සේ මේ කය විපරිණාමයට ලක් වුණා. විවිධ අත්දැකීම් හරහා ගියා, අනිත්‍යත්වයකට භාජනය වුණා. ඒ නිසා එතන අනිත්‍යත්වයක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි ගෙයක් දොරක් හදාගන්නවා. ඒ ගෙය දොර හදන්න ගියාම ඉතින් මුලදී සෑහෙන වෙහෙසක් දරලා අපි හිතමු ගෙයක් හදාගත්තා. ඊට පස්සේ අවුරුදු 50ක් 70ක් 80ක් ගියාට පස්සේ ඒ ගෙයත් ඉතින් සමාහලට වහලා කඩන් වැටෙනවා, බිත්ති කඩන් වැටෙනවා. ඉතින් ওই විදිහට අන්තිමට බිමට සමතලා වෙනවා. ඉතින් එතකොට මේ ගෙයක් දොරක් වුණත් අනිත්‍ය ලක්ෂණයකට භාජනය වෙනවා. අපි මේ කතා කරන අනිත්‍ය ලක්ෂණය ඕකද? ඔය අවබෝධය අපිට ප්‍රමාණවත්ද කියලා එහෙමනම් අපිට හිතන්න වටිනවා. මොකද මේ විපස්සනාවේදී කතා කරන අනිත්‍ය ලක්ෂණය ඊට වඩා සූක්ෂමයි. එබඳු අනිත්‍ය ලක්ෂණයක් තේරුම් ගන්න නම්, එබඳු අනිත්‍ය ලක්ෂණයක් අවබෝධ කරගන්න නම් අපි ටිකක් බුදුරජාණන් වහන්සේ කියන ක්‍රමයකට අපේ හිත සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ හිතේ සාමාන්‍යයෙන් වික්ෂිප්ත භාවයක් තියෙනකොට, විපිරිසර භාවයක් තියෙනකොට, හිත එහෙ මෙහෙ දුවනකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය ලක්ෂණය හඳුනගන්න එක පහසු නෑ. එහෙමනම් මුලින්ම අපිට සිද්ධ වෙනවා මේ අනිත්‍ය ලක්ෂණය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික සුදුසුකම් රැසක් අපේ හිත ඇතුලේ හදාගන්න. ඒකට තමයි අපි මුලින්ම සතිය දිනු කරන්නේ. සතිමත් භාවයක් දිනු කරනවා. අපේ හිත අතීතයෙන් අනාගතයෙන් මුදවගෙන මේ වර්තමාන අරමුණක පවත්වන්න අපි උත්සාහන්ත වෙනවා. සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. එළඹ සිටි සිහියෙන් කාලය ගත කරන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් මෙහෙම කාලය ගත කරන්න දැන් අන්න යෝගාචරයට පුළුවන්කමක් ලැබෙනවා. හිත ටිකක් මෙල්ල කරගන්න. අතීතයේ දුවන ගතිය අඩු කරගන්න. අනාගතයේ සිහින මවන ගතිය අඩු කරගන්න. ඒ වෙනුවට මේ වර්තමානයේ සිද්ධ වෙන යම් ක්‍රියාකාරකමක හිත රඳවන්න පුළුවන් කමක් එයාට, එයාගේ හිතේ ගොඩ නැගිලා එනවා. ඒ කුසලතාවයේ වර්ධනය වෙනවා. අපිටම දැන් මේක තව එහාට ගෙනියන්න එයාට දැන් පුළුවන් කමක් ලැබෙනවා. විනාඩියක් දෙකක් නෙවෙයි, විනාඩි 10ක් 15ක් 30ක් 40ක් ඒ තෝරගත්ත අරමුණු පරාසයේම අවධානය පවත්වා. ඒතකොට ඔය විදිහට කටයුතු කරනකොට එයා තුළ ඒ පහළ වෙන සතියට අමතරව එයාගේ හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් එයාලා තෝරගත් අරමුණු පරාසයේමයි හිත තියෙන්නේ. වෙන වෙන අරමුණු වල යන ගතිය අඩුයි. ඒ තෝරගත් අරමුණු කීපයේ වැඩි වෙලාවක් හැඳලා ඉන්න පුළුවන්. කරන ඒකාග්‍රතාවය ඊළඟට අපි පාවිච්චි කළා ඒ සතිමත් වෙච්ච අරමුණම හොඳට විමසලා බලනවා. ඒ අරමුණේ තියෙන ගති ලක්ෂණ විමසලා බලන්න අපි උත්සාහන්ත වෙනවා. දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නම් අපි තුමු ඒකේ හැසිරෙන ආකාරය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ආශ්වාසය නම් සිසිල්ද නැත්නම් උණුසුම්ද, ප්‍රශ්වාසය නම් උණුසුම්ද සිසිල්ද, ආශ්වාසයේ දිගද කොටද, ප්‍රශ්වාසයේ දිගද කොටද, නැත්නම් මේ අත්දකින්නේ ආශ්වාසයේ මුල හරියද, මැද හරියද, අග හරියද, එමත් නැත්නම් ප්‍රශ්වාසයේ දැන් මේ අත්දකින්නේ මුල හරියද, මැද හරියද, අග හරියද, මේ විදිහට අපි යම් විමසීමකට විමර්ශනයකට ලක් කරනවා අපි අර සතිමත් වෙච්ච අරමුණම. ඒත් මෙන්න මේ අවස්ථාවේ තමයි අර සතියට සම්පජඤ්ඤයක් එකතු වෙන්නේ. ඒ නිකාං උඩින් අතගාගෙන යන වෙනුවට ඒ සතිමත් වෙච්ච අරමුණම තීක්ෂණව බලන්න, විනිවිද බලන්න අපි ඉගෙන ගන්නවා. ඒත් මෙන්න මේ අවස්ථාවට එනකොට ඇත්තටම අපිට කියන්න පුළුවන් දැන් හිත සෑහෙන සංසුන් වෙලා. හිත අර අතීතයට දුවන ගති, අනාගතයට දුවන ගති, පැන පැන යන ගති ඒවා සෑහෙන දුරට අඩු වෙලා මේ අපි තෝරගත්ත අරමුණේම ඉන්න පුළුවන් ගතිය ඇති වෙලා තියෙනවා. එතකොට මේ කටයුත්ත අපි නැවත නැවත කරනවා. නැවත නැවත මේ ආශ්‍රද ප්‍රසවාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නැවත නැවත අපි මේ පැමිණෙන අරමුණට අපේ හිත නංවමින් ඒ අරමුණ හොඳට විචාරශීලීව විමසා බලමින් වාසය කරනවා. එතකොට ඔන්න විතක්කය, විචාරය කියන මෙන්න මේ හැකියාවන් අපේ හිතේ පොඩ පොඩ අවදි වෙලා එනවා. ඊට පස්සේ අපේ හිතේ තිබුණා නම් යම්කිසි නීවරණ ඒවත් ඉවත් වෙනවා. කාමච්ඡන්දාදී නීවරණ, ව්‍යාපාදයේ තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ, විචිකිච්ඡාව, ඉතින් මේවා අයින් වෙලා ඒ වෙනුවට හොඳට අරමුණේ හිත පවත්වන්න පුළුවන් ඒකාග්‍රතාවයක්, ඊළඟට නැවත නැවත අරමුණට හිත යොහුසුලුව නංවන්න පුළුවන් හැකියාවක්, නැංගුවට පස්සේ අරමුණ හොඳට විමසන්න පුළුවන් ගතියක්, ඊළඟට කායික මානසික සුවයක්, ඒ තුලින්ම පැන නැගිච්ච යම්කිසි ප්‍රමෝදයක්, ප්‍රීතියක්, මෙන්න මේ වගේ යම් අපිට ප්‍රයෝජනවත් වෙන සාධනීය ලක්ෂණ කීපයක් අපේ හිතේ හටගන්නවා. දැන් මේ කටයුත්ත ඔහොම දිගට කරගෙන යනකොට දැන් තමයි ඇත්තටම මේ අරමුණ ගැන අපිට සූක්ෂම ලක්ෂණ එළියට එන්න පටන් ගන්න. ඒ අරමුණේ විස්තර විභාග අපිට දැනගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. එතකොට සමහර ලාවට මේ ආශ්වාසය ප්‍රශ්වාසය කියන එක දැන් අපි හඳුනගන්නේ තවදුරටත් ආශ්වාසය ප්‍රශ්වාසයක් කියලා නෙමෙයි. සමහර විට ඇතිල්ලීම් රාශියක්, සමහර විට කම්පණේ වීම් රාශියක්, සමහර විට උණුසුම් සිසිල් ගති රාශියක්, එහෙමත් නැත්නම් චලන රාශියක් වශයෙන් තමයි දැන් යෝගාවචරයේ හඳුනගන්නේ. එතකොට අර කලින් තිබිච්ච සම්මුති මට්ටම අභිභවා ගිහිල්ලා ඊට වඩා සූක්ෂම මට්ටමකින් තමයි දැන් මේ අරමුණ අත්දකින්නේ. ඔන්න ඕක අපි දිගට දියුණු කරනවා නම්, ඔය මට්ටම තව තව පවත්වනවා නම්, ඔය නිරීක්ෂණය දිගට කරනවා නම්, එතකොට තමයි ඇත්ත වශයෙන්ම පිරිසිදු මට්ටමකින් අනිත්‍ය ලක්ෂණයක් ඒ යෝගාවචරයට හඳුනගන්න, තේරුම් ගන්න අවස්ථාව සැලසෙන්නේ. ඇත්තම එයා අතින් කරන දෙයක් නැහැ. එයාට තියෙන්නේ මේ අරමුණ විමසා බලමින් සූක්ෂමව ඒක අධ්‍යයනය කරමින් කාලය ගත කරා. ඒකට අරමුණ විසින්මයි එයාගේ තියෙන මේ විපරිණාම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, කලින් නොතිබී හටගන්නා ලක්ෂණය, හටගත් සැනින් නිරුද්ධ වෙලා යන ලක්ෂණය අපිට හෙළි කරන්නේ. ඒකට ඇත්තම අපි මේ බලෙන් කරන අනිත්‍යක් නැහැ. ඒ අරමුණ විසින්ම යාගේ යථා ස්වභාවය අපිට පෙන්වලා දෙනවා. ඒ පෙන්වලා දෙනකොට තමයි අපි ඒක නැවත නැවත අත්දකින්නේ, ප්‍රත්‍යක්ෂ කරගන්නේ. ඒක කාලයක් සිද්ධ වෙනකොට තමයි අපිට කියන්න පුළුවන් ආ මෙන්න මේ ක්‍රියාකාරීත්වය තුළ නිරන්තරයෙන් අනිත්‍යත්වයක් ගැබ්බෙලා තියෙනවා. නිරන්තරයෙන් අනිත්‍ය ලක්ෂණයකට භාජනය වෙනවා. කලින් නොතිබී හටගෙන එසැනින් නිරුද්ධ වෙලා යනවා කියලා අන්න ඔය ලක්ෂණය අපිට තේරුම් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් නගනවා, යම් පනානිච්චං දුක්ඛං වාතං සුඛං වාති. මහන්නේ මේ යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? එතකොටත් වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, මහ ස්වාමීනි දුකයි කියලා. එතකොට මේ නිරන්තරයෙන් අර වගේ ඇතිවීම නැතිවීම ස්වභාවයකට ලක්වෙන පදනමක කොහොමද අපි සැපක් බලාපොරොත්තු වෙන්නේ? විගට පවතින සැපයක් කොතෙන්ද බලාපොරොත්තු වෙන්නේ? අපි යම් අවස්ථාවක මේක සැපයි කියලා ගත්තනම් අර අනිත්‍යත්වයට ලක්වෙන ඒ ප්‍රවාහය ඊළඟ මොහොතේදී ඒ කලින් තිබිච්ච தත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් தත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට ඒක අපි අර බලාපොරොත්තු නොවන தත්ත්වයක් නම් අපි අකමැති தත්ත්වයක් නම් ඒ තුරින් දුකක් හට ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන එහෙමනම් මේ දිගට පවතින බැරිකම නිසාම විපරිණාමයකට ලක්වීම නිසාම අනිත්‍යත්වයකට ලක්වීම නිසාම මෙතන දුකක් තියෙනවා. ඒතර ඔන්න ඒ දුක්ඛ ලක්ෂණයත් යම් කෙනෙකුට හොඳට ප්‍රබලව වැටහෙන්න පුළුවන්. යම් පරානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං හල්ලන්නූතං සමනුපස්සිතෝ ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තාති. තවත් කෑල් කොටසක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට එකතු කරනවා. දැන් මේ තරම්ම අනිත්‍ය වූ මේ තරම්ම දුක් වූ නිරන්තරයෙන් වෙනස් වීමකට භාජනය වෙන මෙන්න මේ ස්වභාවය සලකන්න සුදුසුද මම මගේ කියන නැවත මේ මමයි මේ මගේ ආත්මයයි මේ මට අයිති කියලා සලකන්න සුදුසුද කියන ප්‍රශ්නය තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ නගන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා නොහෙතම් බන්තේ ස්වාමීනි ඒක එහෙම සලකන්න සුදුසු නැහැ කියලා. දැන් එතකොට අපිට තේරෙනවා මේ නිරීක්ෂණය මතම පදනම් වෙච්ච අවබෝධයක් නේද තියෙන්නේ. අද පොතකින් පතකින් අහගත් එකක් නෙමෙයි. එයා අර හිතේ සතිමත් භාවයක් දියුණු කරගෙන ඒකාග්‍රතාවයක් දියුණු කරගෙන නැවත නැවත ඒ අරමුණ සූක්ෂමව විමසා බලමින් අධ්‍යයනය කරමින් කාලයක් තිස්සේ ගත කිරීම නිසා එයාගේ හිතේ ඇතිවෙච්ච අවබෝධයක් ගැනයි මේතොර අපි කතා කරන්නේ. අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් වශයෙන් එයා තුල යම් ගැඹුරු අවබෝධයක් දැන් ඔන්න එන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක තව විස්තර කරනවා. ඒ කියන්නේ මෙපමණකින් නතර නොවේ. බුදුරජාණන් වහන්සේ කියනවා තස්මාපිහ භික්ඛවේ යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දෝරේ සම්තිකේ වා සබ්බං රූපං නේතම්මම නේසෝහමස්තු නය මේසෝ අත්තාපි ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ වර්තමාන වශයෙන් දැකගත්ත ඔය තේරුම් ගත්ත රූප පමණක් නෙමෙයි යම්කිසි අතීතේ නිරුද්ධ වෙච්ච යම් රූප ස්වභාවයක් තියෙනවා නම් ඒ වායේ තියෙන්නේ මේ தත්වයමයි. අනාගතයේ යම්කිසි පහළ විය හැකි යම් රූප ස්වභාවයක් තියෙනවා නම් ඒකටත් தත් වෙන්නේ මේ ඊරණමමයි. ඊළඟට ඇතුළත කියලා අපි සලකන මේ කය අභ්‍යන්තරයේ කියලා සලකන යම් රූප ස්වභාවයක් තියෙනවා නම් ඒකටත් අයත් වෙන්නේ ඔය ඊරණමමයි. බාහිර කියලා සලකන භෞතික ලෝකයේ තියෙන යම් රූප ස්වභාවයක් තියෙනවද ඒකටත් උරුම වෙන්නේ ওই தত্ত্বයමයි. ඊළඟට සූක්ෂමයි කියලා සලකන සියුම් කියලා සලකන යම් රූප කොටාසයක් තියෙනවද ඒකටත් ස්වභාවය ඒකේ ස්වභාවයත් ඕකමයි. එහෙම නැත්නම් රළුයි කියලා සලකන යම් රූප ස්වභාවයක් තියෙනවද ඒ රළු කියලා සලකන ඒ රූප වලට අයත් වෙන්නේ ඔය ඊරණමමයි. ඊළඟට අපි සාමාන්‍යයෙන් හොඳයි කියලා සලකන උතුම් කියලා සලකන සුභයි කියලා සලකන යම් රූප ස්වභාවයක් තියෙනවද ඒ රූපවල තත්වයත් ඕකමයි. එහෙම නැත්නම් අපි අකමැති වෙන එහෙම නැත්නම් අපි එපයි කියලා සලකන ප්‍රතික්ෂේප කරන යම් රූප ස්වභාවයක් තියෙනවද ඒ රූපවල තත්වයත් ඕකමයි. ඊළඟට ළඟ තියෙනවා කියලා අපි සලකන යම් රූප ප්‍රමාණයක් තියෙනවද ඒකටත් තත් වෙන්නේ ඔය ඊරණමමයි. අපිට ඈතට තියෙන අපෙන් ඉවත් වෙලා තියෙන දුරස්තව තියෙන යම් රූප ස්වභාවයක් තියෙනවද ඔය රූප ස්වභාවයන්ගේ යථා ස්වභාවයත් ඕකමයි. දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේ දැන් අපේ අවබෝධය තව තව පුළුල් කරනවා. මෙතෙක් කළා අපි අපේ කය කියලා සලකන මේ යම්සි සීමිත ප්‍රදේශයක් මූලික කරගෙන මේ අවබෝධය දියුණු කරා. හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධය තව තව විස්තර කරනවා. තව තව පුළුල් කරනවා. පුළුල් කරන්න පුළුල් කරන්න එතකොට මේ ලෝකේ භෞතික ලෝකයේ යන අපි සැලකුවොත් ඒ භෞතික ලෝකේ කිසිම රූපයක් අපිට සලකන්න විදිහක් නැහැ අනිත්‍යයි කියලා. ඒ වගේමයි මේ කිසිම රූපයක් අපිට සලකන්න විදිහක් නැහැ සැපයි කියලා. කිසිම රූපයක් අපිට සලකන්න විදිහක් නැහැ ආත්මයි කියලා. එහෙමනම් මේ අපි තුලින් ඇති කරගත්ත මේ අවබෝධය, අපේම කියලා සලකන මේ කය අධ්‍යයනය තුලින් ඇති කරගත්ත අවබෝධය අපි තවදුරටත් විස්තර කරමින් ඒක නාය විපස්සනාවකට ලක් කරමින්, අනුමාන ඥානයකට ලක් කරමින් තව තව අපි තේරුම් ගන්නවා මේ භෞතික ලෝකය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ බඳු ස්වභාවය. මේ භෞතික ලෝකයේ සකස් වෙලා තියෙන සියලුම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධයක් දැන් ඔන්න යෝගාවචරයේ සතු වෙනවා. ඒක ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඔය මහා රාහුලෝවාද සූත්‍ර ආදී සූත්‍ර දේශනාවලදීත් මතක කරනවා. මේ යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් වේද යම් බාහිර පටවි ධාතුවක් වේද මේ එකම පටවි ධාතුවමයි. යම් ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද යම් බාහිර ආපෝ ධාතුවක් වේද මේ එකම ආපෝ ධාතුවමයි. යම් ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් වේද යම් බාහිර තේජෝ ධාතුවක් වේද ඒ එකම තේජෝ ධාතුවමයි. යම් ආධ්‍යාත්මික වායෝ ධාතුවක් වේද යම් බාහිර වායෝ ධාතුවක් වේද මේ එකම වායෝ ධාතුවමයි. මේවා දන්නේ නැහැ මේ ඇත්ත වශයෙන්ම ඇතුළේද තියෙන්නේ පිටතද තියෙන්නේ කියන එකක් එහිගොල්ලෝ දන්නේ නැහැ. මේවා අන්තර්ගත වෙන්නේ ස්ත්‍රී ශරීරයකද පුරුෂ ශරීරයකද එහෙම හැඟීමක් ඒගොල්ලන්ට නැහැ. මේවා ඇවිල්ලා හුදෙක් සත්ව පුජ්‍යල භාවයෙන් තොර නිස්සත්ව නිජීව හුදු ශූන්‍ය ධාතු ස්වභාවයක් කියන එක එතකොට යෝගාවචරයේක් එන්නෙන් අවබෝධ කරගන්නවා. ඒතර මෙබඳු තත්ත්වයකදී තමයි යාගේ හිතේ අර නිබ්බිදාවක් කියලා කියන එක නොයල්මක් කියන එක අවබෝධයන් මත පදනම් වෙච්ච නොයල්මක් එපාවීමක් අත්හැරීමක් කියලා ඒ ගුණයක් හැකියාවක් කුසලතාවයක් දිනු වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඒ අවබෝධය එයා තුල ඇති වෙන්න ඇති වෙන්න බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී හරි ලස්සන වචන කීපයක් යොදනවා. අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ අපචිනාති නො ආචිනාති පජහති න උපාදීයති විසීනේති න උස්සීනේති විදුහපේති න සම්දුහපේති. දැන් මේවාදි සාමාන්‍යයෙන් අපි මේ රූප සම්බන්ධයෙන් තියෙන්නේ රැස් කරන ගතියක්. ඉතින් ඒක මේ පින්තුන් දන්නවා අපි ලස්සන දෙයක් දැක්කොත් ඉතින් ටක් ගාලා ඒක අරගෙන සල්ලි දීලා අරගෙන ඒක මේ එහෙම නැත්නම් ඒක රූප සටහනක් අරගෙන ෆොටෝ එකක් අරගෙන රාමු කරලා තියාගන්න රැස් කරගන්න මගේ කියාගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි පුංචි කාලේ නම් ඕක තමයි කරන්නේ. පුංචි කාලේ අපි හිටමු අපි අම්මගේ තාත්තගේ අත අල්ලගෙන අපි ගමනක් බිමනක් යනකොට පාරේ යම්සේ කඩපොළක ලස්සන දෙයක් තිබුණා නම් බොනික් එකක් තිබුණා නම් අපි ඒක ඉල්ලලා අඬනවා. අම්මා තාත්තගෙන් සමහර විට ඒක අපිට අරන් දෙනවා. ඉතින් අපි ඒක ආතේ තියාගෙන ඒක හැඩහුරු මේ හැඩ ගන්නවමින් ඒකත් එක්ක සතුටු වෙමින් ඒක මගේ කියලා අපි ඒකත් එක්ක සතුටු වෙන ගතියක් අයිති කර ගන්න ගතියක් රැස් කරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අපි ලොකු වෙනකොටත් ඕක වෙන විදිහකට අපි කරනවා. ඊට පස්සේ අපි මේ බෝනික්කන්ට තියෙන ආසාවක් නෙමෙයි ඊට පස්සේ සැබෑ දේවල් වලට අපි ආසා කරනවා. මම කැමති අය ඉන්නවා මම කැමති දේවල් තියෙනවා. ඒතර අන්න ඒව මං මගේ කරගන්න. මං සතු කරගන්න. මට අයිති කරගන්න. රැස් කරගන්න. ඊට පස්සේ නම් අපි උත්සාහත් වෙනවා. ඒ සඳහා වමනා කරන මුදල් හදල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ධනයක් වෙන්න පුළුවන්. බලයක් වෙන්න පුළුවන්. ඒවා අපි සතු කරගන්න අපි ඊළඟට උත්සාහන්ත වෙනවා. ඉතින් මේ වගේ නිරන්තර අරගලයක් අපි ක්‍රියාත්මක කරනවා. මේ දේවල් මා සතු කරගන්න. මට දැනට අයිති නැති දේවල් රැස් කරගන්න. එහෙමත් නැත්නම් තවත් අපි උත්සාහ කරනවා මේවා අයිති කරගන්න. ග්‍රහණය කරගන්න. උපාදාන කරගන්න. මගේ කියාගන්න. එහෙමත් නැත්නම් අපි මේ දේවල් එකට කැටි කළා අපි ගෙයක් ඇතුළට දාලා ගබඩා කාමරයක් ඇතුළට රැස් කළා එක් රැස් කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඉතින් අපි ධනයක් උපයනවා කියලා කියන්නේ වස්තු සම්භාරයක් රැස් කරගන්නවා කියලා කියන්නේ එහෙමත් නැත්නම් අපි ගිනුමක් නඩත්තු කරනවා කියලා කියන්නේ මේ හැම තැනම තියෙන ඔන්න ඔය රැස් කිරීම ඒක රාශී කිරීම මගේ කියා ගැනීම අයිතිය ප්‍රකාශ කිරීම මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් හැබැයි මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ මේ යෝගාවචරයක් සම්බන්ධයෙන් දේශනා කරන්නේ. උන්වහන්සේ කියන අපචිනාති නො ආචිනාති එයා මොකද කරන්නේ? එයා රැස් කරනවා වෙනුවට එයා ඉවත් කරනවා. පජහති න උපාදීති. එයා උපාදාන කරනවා වෙනුවට අත හැරලා දානවා. දුර කරලා දානවා. විසීනේති නෝ උස්සීනේති. එයා කැටි කරනවා වෙනුවට විසිරුවල හරිනවා. විදූපේති න සන්දූපේති. එයා දල්වනවා වෙනුවට එයා නිවනවා. පර මේක බැලූ බැලමට කොහොමද අපි තේරුම් ගන්නෙ? දැන් අපි දන්නවා රූප සම්බන්ධයෙන් දැන් අපි සාකච්ඡා කළා. අපි පුළුවන් තරම් රැස් කරන ගතියක්, ඒක රාශී කරන ගතියක්, ගොඩ ගහ ගන්න ගතියක්, ගබඩා කාමරයක් නඩත්තු කරන ගතියක්, එමන් නැත්තම් ගිනුමක් නඩත්තු කරන ගතියක්, ඕවා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් මේ රූපයක් සම්බන්ධයෙන් භවනා කරද්දී නැත්තම් ධාතු මනසිකාරයක් වඩද්දී, රූප කර්මස්ථානයක් වඩද්දී, දැන් අර යෝගාවචරයාගේ හිතේ එක්තරා අන්දමක පරිවර්තනයක් සිද්ධ වෙනවා. එයාට මුලින් නම් තේරුණා මෙතන දැන් පටවි ධාතුවක් ක්‍රියාත්මක වෙනවා, ආපෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා, තේජෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා, වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා කියලා. අර ධාතු ලක්ෂණ අනුසාරයෙන් එයාට දල වශයෙන් හිතා ගන්න පුළුවන් මෙතන ධාතු ක්‍රියාකාරීත්වයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔය අවබෝධය තව ඉස්සරහට යන්න එයාට මේ එක එක ධාතුවක පෞද්ගලික ලක්ෂණ දැනෙනවා වෙනුවට මේ කාටත් උරුම වෙච්ච ඒ අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට වෙන්න පුළුවන්. දැන් අපි අර කලින් කතා කරා බුදුරජාන් වහන්සේම අහන ප්‍රශ්නය, නිච්ඡංවා අනිච්ඡංවාති. මේක මහණෙනි නিত্যද අනිත්‍යද? එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිත්‍යයි කියලා. ඒතර මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය අර විවිධ ධාතුන් හඳුනා ගනිමින්, ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් පසු වෙන යෝගාවචරයාගේ හිතේ ක්‍රමානුකූලව වැඩෙන ධාවක්. යා දැන් කලින් දණන් හිටියේ පටවි ධාතු වෙනන් ඔන්න තද ගතියක් තියෙනවා, මුරුදු ගතියක් තියෙනවා, ගොරෝසු ගතියක් තියෙනවා, සිනිඳු ගතියක් තියෙනවා, බර ගතියක් තියෙනවා, සැහැල්ලු ගතියක් තියෙනවා කියලා පටවි ධාතු හඳුනගෙන හිටියා. තේජෝ ධාතු වෙනන් උණුසුමක් තියෙනවා, සිසිලසක් තියෙනවා කියලා හඳුනගෙන හිටියා. ආපෝ ධාතු වෙනන් වැగిරෙන ගතියක් තියෙනවා, ගලන ගතියක් තියෙනවා, පිඳු කරන ගතියක් තියෙනවා කියලා හඳුනගෙන හිටියා. වායෝ ධාතු වෙනන් කම්පණය වෙන, චලනය වෙන ස්වභාවයක් තියෙනවා කියලා හඳුනගෙන හිටියා. එතකොට මේ ලක්ෂණ තවදුරටත් අධ්‍යයනය කරමින් විමසා බලමින් කාලය ගත කරද්දී යෝගාවචරයාගේ හිතේ පරිවර්තනයක් වෙන්න පුළුවන්. දැන් මේවට මේ ආවේනික ලක්ෂණ දැක ගන්නවා වෙනුවට මේවායේ නිරන්තරයෙන් සිද්ධ වෙන වෙනස් වීම, මේවායේ නිරන්තරයෙන් වෙනස් වෙන ඒ විපරිණාමය, අනිත්‍යත්වයට ලක්වීම, ක්ෂණිකව හට අරගෙන ක්ෂණිකව බිඳී යාම කියන මෙන්න මේ ලක්ෂණ ටික එයාට අහු වෙන්න ඉඩ තියෙනවා. එයාගේ හිත ඒවට යොමු වෙන්න ඉඩ තියෙනවා. අනේ බඳු මට්ටමකදී තමයි දැන් අර තිබිච්ච පෞද්ගලික ලක්ෂණ වෙනුවට මේ යෝගාවචරගේ හිතේ පොදු ලක්ෂණ පැත්තට දැන් හිත මාරු වෙන්නේ, අවධානය මාරු වෙන්නේ. දැන් එයාට තේරෙනවා මෙතන පඨවිය, ආපෝය, තේජෝය, වායෝය කියලා මෙහෙම සලකන්න විදිහක් නැහැ. නමක් දෙන්නවත් විදිහක් නැහැ. අහවල් ධාතුවයි මේ පහළ වෙලා තියෙන්නේ කියලා යාට නිශ්චය කරගන්න බෑ. හැබැයි මේ පහළ වෙන කොයි දෙෙත් ෂණ භංගුරයි, අතිශය අනිත්‍ය ලක්ෂණයකටයි පාත්‍ර වෙන්නේ, මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා කියලා අන්න යෝගාචරයේකට තේරුම් ගන්න අවකාශය තියෙනවා. මෙහෙම යම්සි කෙනෙක් මේ රූප දිහා බලමින්, මේ තමන්ගේ කියලා හිතාගත්ත මේ කය දිහා බලමින්, ඒ රූප ලක්ෂණයන් හඳුනා ගනිමින්, ඒවට අදාළ මේ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගනිමින් වාසය කරා නම්, එතකොට මේ මට්ටමේදී එයාගේ හිතේ නිරන්තරයෙන් මේ රූපවල තිබිච්ච ඡායාවන්, මේ රේඛාවන්, වර්ණ සටහන්, හැඩතල මේ ඔක්කොම නිකන් මැකිලා යන්න තමයි පටන් ගන්නේ. දැන් ඉස්සර නම් අපි රූපයක් දැක්කහම අර ෆොටෝ එකක් අරගෙන රාමු කළා, ඒකේ හැඩතල, සටහන්, වර්ණය ඔක්කොම ඉතින් මතක තියාගන්නවා. නැවත නැවත දකිනවා, නැවත නැවත ඒක බලනවා, මතක් කරගන්නවා. ඉතින් අපි රැස් කරම ප්‍රතිපදාව තමයි අපේ හිතේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් මේ දකින්නේ ඊටාම සූක්ෂම මට්ටමකින්. අතිශය සූක්ෂම මට්ටමකින් තමයි යා දකින්නේ. ඒ දකින්න එයාගේ හිතේ පහළ වෙන්නේ නිබ්බිදාවක්. එයාගේ හිතේ පහළ වෙන්නේ එක්තරා අන්දමක එපා වීමක්. ඒ රූප සටහන් මැකියාවක්. දැන් පඨවිද, ආපෝද, තේජෝද, වායෝද කියලාවත් වෙන් කරගන්න බැරි මට්ටමක් කියලා කියන්නේ එයාට නිශ්චය කරගන්න බෑ මේක මෙන්න මේ අහවල් එකයි කියලා. මේක රතු පාටද නිල් පාටද ගොළ පාටද කියන එකක් අහලකවත් නැහැ. පාට හා සම්බන්ධයෙන් හැඩයක් හා සම්බන්ධයෙන් තොරතුරු අහලකවත් නැහැ. ඊටත් සූක්ෂම වෙච්ච මේක පඨවිය ආපෝය තේජෝය වායෝ කියන දේවත් යාගාව නැහැ දැන්. ඒ වෙනුවට තියෙන හුදු ක්‍රියාකාරකම් රසක්. අනිත්‍ය ලක්ෂණයට ලක්වීමක්, පාත්‍ර වීමක්, භාජනීය වීමක්. ඒතර ඔන්න වගේ පදනමකදී ඇත්තරම මෙන්න මේ රූපය හා සම්බන්ධයෙන් එයාට පරිමිතියක් හදාගන්න බෑ. එයාට රූප සටහනක් හිතේ ඇඳගන්න බෑ. එයා මේ කයට අවධානය යොමු කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. කයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය දකින්න, ඒ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න උත්සාහත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කය පිළිබඳ සීමාව දැන් හිතේ රැඳෙන්නේ නැහැ. දැන් සීමාව බිඳිලා ගිහිල්ලා. අපි සාමාන්‍යයෙන් ඇස් දෙක පියාගෙන කයට අවධානය යොමු කරාම සාමාන්‍යයෙන් නම් මේ කයේ පරිමාණය සම්බන්ධයෙන් යම්සි ඡායාවක් යම්සි ප්‍රමාණයක් අපේ හිත ඇතුලේ තියෙනවා. මේ හරිය අත තියෙනවා, මේ හරිය බෙල්ල තියෙනවා, මේ හරිය ඔළුව තියෙනවා, මේ හරිය කන තියෙනවා. විදිහට ඉතින් මේ මුළු රූප සටහන ගැන යම්කිසි අවබෝධයක් හැඟීමක් අපේ හිතේ තියෙනවා. නමුත් දැන් මේ කතා කරන විපස්සනාවක් හරහා යන්න යන්න ඒ පරිමාණය සම්පූර්ණයෙන්ම ගිලිහලා යනවා. ඒ කලින් තිබිච්ච රේඛා ඔක්කොම මැකිලා යනවා. වර්ණ සටහන් ඔක්කොම බොඳ වෙලා යනවා. දැන් එයාට නිකන් කයට අවධානය යොමු කළාට මොකද? කය තියෙන තැනක් ගැන ලොකුවට හිතා ගන්න බෑ. කයේ පරිමාණය ගැන ලොකුවට හිතා ගන්න බෑ. මෙන්න මෙතනයි අහවල් කොටස තියෙන්නේ කියලා ලොකුවට හිතා ගන්න බෑ. ඉතින් එතකොට මේක රැස් කරගන්න විදිහක් නෑ. මේක ගොඩ ගහගන්න විදිහක් නෑ. දැන් අපි ගොඩක් ගහගන්නම් ඒක යම් සීමාවක් තියෙනවා. එතකොට නේද අපි වටක් බැඳලා තාප්පයක් බැඳලා අපි ඒක ආරක්ෂා කරන්නේ. දැන් ඔයක සීමාව බිඳලා ගියාට පස්සේ සීමාව බොඳ වෙලා ගියාට පස්සේ එහෙමනම් රැස් කරගන්න විදිහක් නැහැ. එතකොට අර රූපය හා සම්බන්ධයෙන් හිතේ තිබිච්ච හිතේ ඇඳිලා තිබිච්ච යම් රූප සංඥාවක් තිබුණාද ඒ සියලු රූප සංඥා දැන් ටිකෙන් ටික හිතින් ඉවත් වෙලා යනවා. දැන් කලින් නම් අපි ඔක්කොම මතක තියාගෙන හිටියේ මගේ බිරිඳගේ හැඩේ මෙන්න මෙහෙමයි, මගේ දරුවගේ හැඩේ මෙහෙමයි, මගේ ස්වාමියාගේ හැඩේ මෙහෙමයි, මගේ මිතුරාගේ හැඩේ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් අපි මේ ඔක්කොම ටික මතක තියාගෙන ඒගොල්ලන්ගේ හැඩතල, හැඩහුරුකම්, වර්ණ සටහන් මේ ඔක්කොම ඉතින් අපේ ඔළුවේ අපි ගොඩ ගහගෙන හිටියේ. නමුත් දැන් ඒවා එකක්වත් එහෙම හිතේ රැඳෙන්නේ නැහැ, පැලපදියම් වෙන්නේ නැහැ. ඒවා නිකාම්ම නිකම් බොඳ වෙලා ගිහිල්ලා. ඒ වගේමයි දැන් මෙබඳු තත්වයක් උපාදාන කරගන්න හිතට විදිහක් නැහැ. දැන් යමක් උපාදාන කරන්න නම් ඒක යම් සීමාවක්, යම් පරිමාණයක්, වර්ණ සටහනක්, හැඩයක්, නිමිත්තක් අපිට අවශ්‍ය වෙනවා. දැන්තර මේ නිමිති ටික ඔක්කොම මැකිලා ගිය පදනමකදී, අවස්ථාවකදී, පරිමාණයේ ලිහිලා ගිය අවස්ථාවකදී, බොඳ වෙලා ගිය අවස්ථාවකදී, සීමා වරියාදාවල් බිඳිලා ගිය අවස්ථාවකදී එවන අපි මොකද්ද අල්ලන්නේ? මොකද්ද උපාදාන කරන්නේ? ඉතින් එතකොට තමයි අන්න හිතට ඒ කලින් කරපු උපාදානේ කරගන්න බැරි වෙනවා දැන්. ඊට පස්සේ එයාට මේක කැටි කරගන්න බැරි වෙනවා. එක තැනකට ගොනු කරගන්න බැරි වෙනවා. ඒකරාශී කරගන්න බැරි වෙනවා. ඒ ඒකරාශී කරගන්න බැරි වීම නිසාම දැන් විසිරිලායි තියෙන්නේ. දැන් කයට අවධානය යොමු කළාට කයි නිකන් විසිරිච්ච ගතිය. හැමතැනම නිකන් පැතිරිච්ච ගතිය. එක තැනකට ගුලි නොවෙච්ච ගතිය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඔන්න ඔය වගේ පැත්තක් යෝගාවචරයේ තුල දියුණු වෙනවා නම් ඒතර ඒකාතකින් අපිට කියන්න පුළුවන් මේ ධාතු මනසිකාරයක් හරහා දැන් මෙන්න මේ යෝගාවචරයේ රූප කර්මස්ථානය තව තව ප්‍රගුණ කරනවා. එයාගේ හිතේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. කලින් තිබිච්ච ඒ රැස් කරන ආකල්පයේ වෙනුවට ඉවත් කරන ආකල්පයක් දැන් එයාගේ හිතේ දියුණු වෙනවා. කලින් තිබිච්ච උපාදාන කරන ආකල්පයේ වෙනුවට අතහැර දමන ආකල්පයක් එයාගේ හිතේ දියුණු වෙනවා. කලින් තිබිච්ච එකට කැටි කරන, ගොනු කරන ආකල්පයේ වෙනුවට නිකන් විසුරුවා දමන ආකල්පයක් එයාගේ හිතේ දියුණු වෙලා එනවා. කලින් තියෙන සාමාන්‍යයෙන් මේ රූප අල්ලගෙන දැවෙන ගතිය, ඒක ලස්සනයි කියලා හිතාගෙන ඒකේ රාගයෙන් දැවෙන ගතිය, ටික කැතයි මේක එපා කියලා හිතාගෙන මේකටත් එක්ක ද්වේෂයෙන් දැවෙන ගතිය. ඒ වගේමයි මේවා තුල පැටලෙන ගතිය. ඉතින් මෙන්න මේ රාග ද්වේෂ මෝහ වලින් කලින් තිබිච්ච දැවිල්ල ඒ දහණය අයින් වෙලා ඒවා නිකාම සමනේ වෙච්ච ගතිය. ශාන්ත වෙච්ච ගතිය. තැම්පත් වෙච්ච ගතිය. ඒ සියල්ල නිකන් උදාසීන වෙච්ච ගතිය තමයි දැන් පහළ වෙන්නේ. දැන් එතකොට මෙන්න මේ ලක්ෂණ ටික අපේ හිතේ ගොඩනැගීගෙන එනවනම් එහෙමනම් පින්වත් අපිට කියන්න පුළුවන් අන්න මේ කජ්ජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා දැන් රැස් කරන කෙනෙක් නෙමෙයි එයා ඇවිල්ලා ඔක්කොම විසිරුවා හරින කෙනෙක්. එයා ඇවිල්ලා උපාදාන්න කෙනෙක් නෙමෙයි අතහැරලා දාමන කෙනෙක්. එයා ඇවිල්ලා දේවල් ඒකරාශී කරන කැටි කරන කෙනෙක් නෙමෙයි දේවල් ඉවත් කළා විසිරුවා හරින කෙනෙක්. එයා ඇවිල්ලා තවදුරටත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දැවෙන කෙනෙක් නෙමෙයි ඒ වෙනුවට ඒ දැවීම් නිවා ගන්නා වූ කෙනෙක්. එතකොට අපි මෙතෙක් කාලයක් කළා තිබුණ නම් ඔන්න ඔගේ අනිත් පැත්ත. මෙතෙක් කාලයක් අපි කළා තියෙන්නේ පුළුවන් තරම් රැස් කරලා ගොඩ ගහගෙන උපාදාන කරගෙන ඒවැ රූප සටහන් හිතේ තැම්පත් කරගෙන රූප ඡායාවන් හිතේ ඇඳගෙන ඒ නිසාම රාග ද්වේෂ මෝහයන්ගෙන් නිරන්තරයෙන් දැවෙමින් තමයි අපි කාලය ගත කරලා තියෙන්නේ. නමුත් දැන් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් එයා රැස් කරනවා වෙනුවට දැන් විසිරුවා හරිනවා. උපාදාන කරනවා වෙනුවට අතහැරලා දානවා. ඊළඟට කැටි කරනවා වෙනුවට බිඳහැරලා දානවා. රාග ද්වේෂ මෝහයන්ගෙන් දැවෙනවා වෙනුවට එතන එතන ඒ දැවීම් සමනය කරමින් නිවාදමමින් වාසය කරනවා. තොර මෙන්න මේ කටයුත්ත අපිට කරගන්න පුළුවන් නම් රූප හා සම්බන්ධයෙන් එතකොට මේ රූපයට අපිව කාදමන්න විදිහක් නැහැ. දැන් රූපය කොහොමද අපිව කාදමන්නේ? දැන් අපි දන්නවා අපේ සාමාන්‍යයෙන් රූපය හා සම්බන්ධයෙන් අවධානයක් තියෙනවා. ඒ අවධානය තීව්‍ර වෙනවා අපි හිතමු මේ රූපයට ඔන්න දැන් ලෙඩක් හැදුනා. දැන් අපි හිතමු එයා උණක් ගත්තා. හෙම්බිරිස්සාවක් හැදුනා. එහෙම නැත්නම් කකුලක් කැඩුනා. අතක් කැඩුනා. දැන් එතකොට අනිවාර්යයෙන්ම එතකොට මේ කය අවධානය ඉල්ලනවා. එතකොට නිරන්තරයෙන් එතකොට මේ කය දිහා බලන්න ඕනේ, ලෙඩට බෙහෙත් කරන්න ඕනේ, බෙහෙත් ටික පොවන්න ඕනේ, නාවන්න ඕනේ, කවන්න ඕනේ. ඉතින් එතකොට නිරන්තරයෙන් මේ කය අපේ අවධානය උදුරා ගනිමින් තමයි වාසය කරන්නේ. පුංචි කාලයේ එතකොට නිරන්තරයෙන් ඒ අවධානය අපි එයාට දෙන්න ඕනේ. තරුණ කාලෙදී අවධානය දෙන්න ඕනේ. වයසට යනකොට ඉතින් කොහොමත් අවධානයක් දෙන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ අවධානය කියන එක මගේ හිතේ තියෙන ඒ අවධානය කියන එක නිරන්තරයෙන් එයා උදුරා ගනිමින් ඒ අවධානයට ලක් කර ගනිමින් තමයි එක අතකින් බැලුවාම වාසය කරන්නේ. එතකොට මෙන්න මේ බඳු පදනමක් එක අතකින් බැලුවාම අර හිතේ නිදහස සීමා කරනවා. තැ හිතට වමනයි ටිකක් විවේකීව නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න. නමුත් එහෙම ඉන්න විදිහක් නෑ ඔන්න කය ලෙඩ වෙලා. එතකොට කය නිරන්තරයෙන් කරදර කරනවා. එතකොට ඉතින් අර අවධානය ඒ නිදහස් බව සැහැල්ලු ගතිය හිතට අහිමි වෙලා එයා ඉතින් කරදරකාරී බොහොම වෙහෙසකර තත්වයක් පීඩාකාරී තත්වයක් තමයි අත්දැකීමින් කාලය ගත කරන්නේ. එහෙමත් නැත්නම් දැකපු රූපයකට හිත ඇදිලා ගිහිල්ලා ඒක හිත බැහැගෙන උපාදාන වෙලා එතකොටත් අර නිදහස අහිමි වෙලා දැන් කලින් නම් හිත බොහොම සැහැල්ලුවෙන් පාවෙනවා වගේ කොහෙවත් පිහිටලා නැතුව තිබිච්ච තත්වය. හැබැයි දැකපු රූපයක් එක පාටම හරිම ආකර්ෂණීයයි. දන්නෙම නැහැ ඒක අස්සට ගිහිල්ලා හිත රිංග ගත්තා. ගිහිල්ලා උපාදාන කරගත්තා. හොඳටම හිර වුණා. ඉතින් එතකොට අන්න හිතේ නිදහස අහිමි වුණා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ උපයෝභික්කවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. මහණෙනි මේ යමක බැහැගත්තනම් එල්බගත්තනම් යමක් මත පතිත වුණානම් පිහිටියානම් අන්න ඒ හිත නිදහස් නෑ. එහෙමනම් අපේ හිත යම් හෝ රූපයක එල්බගෙන යම් හෝ රූපයක දැවටිලා යම් හෝ රූපයක් මත පිහිටාගෙන උපාදාන කරගෙන ඉන්නවා නම් ඒ කාල පරිච්ඡේදයේදී ඒ හිත නිදහස් නෑ. ඒ හිත එහෙමනම් ඒ රූපය විසින් කාදමමින් තමයි කාලය ගත කරන්නේ. එතකොට නිරන්තරයෙන් එයා අවධානය උදුරා ගනිමින් තමයි කාලය ගත කරන්නේ. ඒ අවධානය තව තවත් යොමු කරගනිමින් තමයි කාලය ගත කරන්නේ. ඒ වගේමයි ඒ හිත දැවෙමින් තමයි කාලය ගත කරන්නේ. ඒ රූපේ තියෙන යම් අකමැති තත්ත්වයක් කරහා දැවීමක්, කැමැති වීමක් කරහා එක්ක දැවීමක්, ඒකේ තියෙන අංග ප්‍රත්‍යංගේ නිමිති ගන්න ගිහිලා ඒ තුල මුලා වීමක් සිදු වෙමින් තමයි එහෙමනම් කාලය ගත කරන්නේ. ඒතර ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි එහෙමනම් අපි මේ රූපස්කන්ධය ගැන සලකලා බැලුවාම සාමාන්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ தത്വෙමයි වේදනාස්කන්ධය සැලකුවොත් සිද්ධ වෙන්නේ. අපි හිතමු සාමාන්‍යයෙන් වේදනා අපි හඳුනා ගන්නවා සැප දුක් උපේක්ෂාවන් කියලා. දැන් අපි සැප වේදනාවක් කරහා යනකොට ওই සැප වේදනාව නිරන්තරයෙන් අපි අබිරමණය කරනවා. ඒ සැප වේදනාවට හරි කැමැත්තක් තියෙනවා. ඒක ඉල්ලන ගතියක් තියෙනවා. ඒකෙන් හුඟක් සතුටක් භුක්ති විඳිනවා. ඒක නම් හරිම හොඳයි. තව මට මේ භුක්ති විඳින්න ඕනේ කියලා අපි මේ සැප වේදනාව ඉල්ලන ගතිය, ඒකේ ලොල් වෙන ගතිය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් එතකොට අන්න හිතේ තව තව මේ වේදනාව ගොඩ ගැහෙන්න ගන්නවා, රැස් වෙන්න ගන්නවා, පළපදියම් වෙන්න ගන්නවා, ඒවා හිතේ ඇඳෙන්න ගන්නවා, මුල් බැස ගන්නවා. එහෙමත් නැත්නම් වෙනත් අචලණින් කියනවා නම් මේ සැප වේදනාවන් හරහා රාග අනුසයක් අපේ හිතේ වැඩෙන්න ගන්නවා. ඉතින් සමහරවිට අපිට තේරෙන්නේ නැහැ මෙච්චර ගැඹුරක් මේකේ ක්‍රියාත්මක වෙනවාය කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි යම් හෝ සැප වේදනාවක් කරහා යනකොට අපි ඉතින් ඒකේ ඒ තුල මුසපත් වෙලා ඒක තුල සතුටු වෙලා ඒකම අල්ල බදාගෙන ඉන්න තමයි පුළුවන් තරම් උත්සාහත් වෙන්නේ. ඉතින් ඒ හරහා අර හිතේ සිද්ධ වෙන පරිවර්තනය, හිතේ තිබිච්ච රාග අනුසය තව තව වර්ධනය වීම ගැන අපිට එච්චර අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් අපි දුක් වේදනාවක් කරහා යනකොට ඉක්මනට මේ දුකෙන් පැනලා යන්න හදනවා, ඒක ප්‍රතික්ෂේප කරනවා, අපි අඬනවා, වැළපෙනවා. මේ විදිහට දුකත් එක්ක ගැටෙන ගතිය නිරන්තරයෙන් මෙහෙමනම් සිද්ධ වෙනවා. එතකොට මේ දුක් වේදනාවක් කරහා යනකොට ඒ අපේ හිතේ සිද්ධ වෙන දුක පිළිකෙව කරන ගතිය, ගැටෙන ගතිය හරහා නිරන්තරයෙන් පටිඝානුසයක් අපේ හිත ඇතුලේ වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් උපේක්ෂා වේදනාවන් ගැන තැකීමක් කරන්නේ නැහැ. අපිට ඒව හරිම ඒකාකාරී. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ වගේ අවස්ථාවන්වලදී හරිම ඒකාකාරී කියලා සැප වේදනාවක් ඉල්ලන ගතිය තමයි තියෙන්නේ. එතකොට මේ උපේක්ෂා වේදනාව සම්බන්ධයෙන් අපි නොදැනුවත් අවධානය යොමු කරන්නවත් අපි කැමැත්තක් නැහැ. ඒක හරි ඒකාකාරී කියලා අපි ඉක්මනටම ඒ වෙනුවට සැප වේදනාවක් යොදා ගන්න තමයි උත්සාහත් වෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් අවිජ්ජානුසයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙන්න මේ වගේ මේ සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා ಜಾති තුන හරහා අපි යද්දී නිරන්තරයෙන්ම එහෙමනම් අපි අසතියෙන් කටයුතු කරද්දී අනුවණින් කටයුතු කරද්දී අපි තුල තව තවත් කෙලෙස් වර්ධනයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි විපස්සනාවක් වඩද්දී වේදනානුපස්සනාවක් දිනු කරද්දී මේ තත්වයෙන් හිත වළක්වගෙන ඒ පැමිණෙන සැප වේදනාවක් වශයෙන් හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. සිද්ධ වෙන දුක් වේදනාවක් වශයෙන් හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. මේ වෙලාවේදී අත්දකින්න උපේක්ෂා වේදනාව වශයෙන් අත්දැක ගන්න උත්සාහත් වෙනවා. එතකොට ඒ වේදනාව ඒ ආකාරයෙන්ම තේරුම් ගන්න උත්සාහත් වෙනවා. එතකොට මේ බඳු ක්‍රියාවලියක් නම් අපි දිගට කරගෙන යන්නේ. ඉතින් එතකොට අර සැප වේදනාවේ තියෙන මුලා කරන ගතිය ටිකක් දැන් ඔන්න අඩු වෙනවා. දුක් වේදනාවේ තියෙන ගැටෙන ගතිය තව ටිකක් දැන් අඩු වෙනවා. උපේක්ෂා වේදනාව ගැනත් සෑහෙන දුරට දැන් දැනුවත් බවක් යෝගාවචරය තුළ ඇති වෙනවා. මේක තව දුරටත් කරගෙන යන්න යාගේ හිතේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ කොයි වේදනාව වුණත් එකම වගේ රටාවකට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා අර පොදු ලක්ෂණ පැත්තට යාගේ හිතේ යම් ප්‍රවණතාවයක් යොමු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අර කලුණුත් මම මතක් කළා අර ධාතු ලක්ෂණ රාශියක් අපි බලමින් වාසය කරාට පස්සේ ධාතු ලක්ෂණ වලින් ඒවා හැමෝටම උරුම වෙච්ච පොදු ලක්ෂණයක් පැත්තට හිත මාරු වෙනවා. ඒ වගේමයි මෙතෙන්දිත් දැන් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය කියලා මේ වර්ගීකරණයක් අපි කලින් කරගෙන ඒවා දිහා බලාගෙන අධ්‍යයනය කරමින් වාසය කළාට පස්සේ ඒවා වෙනුවට මේ කොයිකෙත් තියෙන අනිත්‍ය ස්වභාවය, කොයි වේදනාවත් ඇති වෙලා නැති වෙලා යනවා නේද, කොයිකත් විපරිණාමයකට ලක් වෙනවා නේද? නිරන්තරයෙන්ම සැප වේදනාවක වුණත් ඇතුලේ තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක් නේද? ඇතිවීම නැතිවීම රාශියක් නේද? දුක් වේදනාවෙත් ඇතුලේ තියෙන්නේ ඇතිවීම නැතිවීම රාශියක් නේද? උපේක්ෂා වේදනාවෙත් ඇතුලේ තියෙන්නේ ඇතිවීම නැතිවීම රාශියක් නේද? කියලා අන්න යෝගාවචරයේක් බොහොම තීක්ෂණ මට්ටමකින් සියුම් මට්ටමකින් මේ தත්ත්වය අත්දකින්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ தත්ත්වයකදී අර අපි සැප වේදනාවට දීලා තියෙච්ච අධික වටිනාකම, දුක් වේදනාවට දීලා තියෙච්ච අධික වටිනාකම මේවා ටිකක් ඉවත් වෙලා ඔක්කොම නිකන් සමහන් වෙච්ච ගතිය. ඔක්කොම නිකන් කලවම් වෙච්ච ගතිය. ඒවට විශේෂ වටිනකමක් නැහැ. මේවා කොයිකත් හුදෙක් වේදනා කියන තැන බලන්න පුළුවන් ගතියක් යෝගාචරය තුළ ඇති වෙන්න පුළුවන්. දැන් එතකොට ඇත්තටම හිත සෑහෙන දුරට සියුම් වෙලා, සතිය හොඳට සියුම් වෙලා, සම්පජඤ්ඤය හොඳට වැඩිලා මේ සෑම කුඩා කුඩා වේදනාවක්ම අධ්‍යයනය කරන්න පුළුවන් තත්වයක් ඒ හිතේ ඇති වෙලා ඔන්න වගේ තත්වයක් තමයි යාගේ තියෙන්නේ. ඒතර ඔන්න වගේ මට්ටමකදී තමයි හොඳට අනිත්‍ය ලක්ෂණයක් ඒ යෝගාවචරය හඳුනා ගන්න පුළුවන්. අර නිච්චං වා අනිච්චං වාති කියලා බුදුරජාන් වහන්සේ අහන ප්‍රශ්නය එතනින් තමයි ආට සැක නැතුව පිළිතුරු දෙන්න පුළුවන් මේක අනිත්‍යයි කියලා. මොකද දැන් ආයි වර්ගීකරණයක් කරන්න අවශ්‍ය නැහැ. කොයි වේදනාවෙත් තියෙන්නේ මොහොතක් පාසා ඇතිලා නැතිලා යන ස්වභාවය. චන භංගුර භාවය. ඔන්නයේ தත්ත්වය යෝගාවචරයේ කත් දකින පදනමකදී එයාට තේරෙනවා මේ අනිත්‍ය භාවයෙන් නිරන්තරයෙන්ම මේ ඕනම වේදනාවක් කැඩෙනවා බිඳෙනවා ඒකට භාජනය වෙනවා පාත්‍ර වෙනවා. ඒතර එතන තියෙන දුකක්. මොකද මේ සැප වේදනාවක් කියන එක දිගට එහෙමනම් පවතින ඕනේ ඒක මම සැපයි කියලා සලකන්නන. නමුත් ඒක ASCII තියෙන නිරන්තර ඇතිවෙන්නේ නැතිවීම ප්‍රවාහයක් නම් කොහොමද මං ඒ බඳු තත්වයකදී සැපක් බලාපොරොත්තු වෙන්නේ? ඒක සැපයි කියලා කියන්නේ කොහොමද? ඉතින් එතකොට තමයි අර බුදුරජාන් වහන්සේ නගන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් මෙතන තියෙන දුකක් කියලා. නිච්චං වා අනිච්චං වාති කියලා අහන ප්‍රශ්නේදී මේක අනිත්‍යයි කියලා පිළිතුරු දීලා ඊට පස්සේ යම් පරාණිච්චං දුක්ඛං වාතං සුඛං වාති මේක එමනම් සැපද්ද දුකක්ද මෙතන තියෙන්නේ කියලා නගන ප්‍රශ්නේදී එහෙමනම් මේක දුකක් කියලා සැකහැර උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ අන්න ඔය වගේ තත්වයකදී. ඒතර ඒ බඳු තත්වයක් ඒක මගේ කියාගන්න, මම කියාගන්න, මගේ ආත්මයයි කියලා කියාගන්න සුදුසුද කියලා ඒතර බුදුරජාණන් වහන්සේ නගන ප්‍රශ්නේදී එහෙම සුදුසු නැහැ කියලා එහෙනම් පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ ඔය වගේ පදනමකදී. දැන් ඔය විදිහට වේදනා සම්බන්ධයෙන් උත් එයා කටයුතු කරනවා නම් ඊට පස්සේ අර බුදුරජාණන් වහන්සේ ඒකත් තව තව පුළුල් කරනවා. තව තව විස්තර කරනවා. මේක මේ එයාට ඒ මොහොතේ දැනෙච්ච වර්තමානයේ දැනෙච්ච වේදනා ස්වභාවයේ පමණක් නෙමෙයි යම් අතීතේ පහළ වෙලා නිරුද්ධ වෙලා ගිය යම් වේදනාවක් තියෙනවා නම් ඒ සියලුම වේදනාව මේ වර්තමානයේ අත්දකින්න යම් සැප දුක් උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් ඒ සියලුම වේදනාවන් අනාගතයේ යම් පහළ වෙන්න පුළුවන් සියලුම වේදනාව ඊට පස්සේ මේ ඇතුළතයි කියලා සලකන්න පුළුවන් ඕනම වේදනාවක් බාහිර පහළ වෙන්න පුළුවන් ඕනම වේදනාවක් ඊළඟට රළුයි කියලා සලකන ඕනම වේදනාවක් සූක්ෂමයි කියලා සලකන ඕනම වේදනාවක් ඊළඟට දුර්වලයි නැත්නම් අපි අකමැති ඒ තරම් ප්‍රණීත බවක් නැති කියලා සලකන ඕනම වේදනාවක්. එහෙම නැත්නම් ප්‍රණීතයි කියලා සලකන ඕනම වේදනාවක්. ළඟ පහළ වෙන ඕනම වේදනාවක්. ඈත පහළ වෙන ඕනම වේදනාවක්. මේ විදිහට මේ සියලුම වූ වේදනාවන් බුදුරජාණන් වහන්සේ අර එකක්වත් මමය, මගේය, මගේ ආත්මය කියලා සලකන්න සුදුසු නැහැ කියලා. එහෙමනම් අර තව දුරටත් මේ ස්කන්ධයන් හා සම්බන්ධ අපේ අවබෝධය දියුණු කරලා දෙනවා. මුලදී අපි ඒක අපේ කයට යොදාගෙන ඒ තුලින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අද්දුටු අවබෝධයක් ඇති කර ගන්නෝ ඒකම අපි තවදුරටත් විස්තර කරමින් අනුමාන ඥානයකින් ණය විපස්සනාවකින් අපි තව දියුණු කරමින් මේ සියලුම වේදනාවන්ගේ යථා ස්වභාවය මෙන්න මේකයි කියලා අපි ඒක තව තව පුළුල් කර ගන්නවා ඒ අවබෝධය පුළුල් කර ගන්න. දැන් එතකොට ඉබන්දු පදනමකදී දැන් ඒ හිත අලවන්න විදිහක් නැහැ. දැන් මේ සැප වේදනාවක ඇලෙන්න නම් ඒක ගැන ලොකු ආටෝපයක් තියෙන්න ඕනේ. ඒ ගැන ලොකු ආසාවක් තියෙන්න ඕනේ. ඒ ගැන සතුටු වෙන්න ඕනේ. ඒක ලොකු වටිනකමක් දෙන්න ඕනේ. දැන් මෙතනදී කරේ ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්ත. අපි නිරන්තරයෙන් මේක සූක්ෂමව අධ්‍යයනය කරමින් ගියා. ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් හඳුනාගත්තා. ඒකෙන් පෙළෙන බව අඳුනාගත්තා. ඉතින් එහෙමනම් ඒ බඳු තත්වයක් මමය මගේය මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැහැ කියලා තේරුම් ගත්තා. එපමණක් නෙමෙයි මේක මුළු බාහිරටම මුළු කාලත්‍රයටම මේක පතුරවලවත් බැලුවා. දැන් ඉතින් ඒ හිත කිසිම අන්දමක වේදනාවක ඇලෙන්න සුදුසුකමක් නැහැ. එහෙමනම් වේදනා සම්බන්ධයෙන්නුත් අර බුදුරජාණන් වහන්සේ කියන අපචිනාතිනෝ ආචිනාති. දැන් එයාට මේ වේදනාවන් රැස් කරන්න උවමනාවක් නැහැ. අය සැප වේදනා ගොඩ ගහ ගන්න ඕනේ කියලා, සැප විඳින්න ඕනේ කියලා සැප හඹාගෙන යන්න දැන් ඒ යෝගාචරයට උවමනාවක් නැහැ. ඊළඟට පහළ වෙන සැප වේදනාවන් අල්ල ගන්න, උපාදාන කර ගන්න, ග්‍රහණය කර ගන්න ඒ හිතට දැන් උවමනාවක් නැහැ. ඊළඟට ඒ පහළ වෙන වේදනාවන් කැටි කර ගන්න, ගොනු කර ගන්න, මල්ලක දා ගන්න එහෙම දැන් උවමනාවකුත් නැහැ. ඊළඟට මේ වේදනාවන් මූලික කරගෙන හිතේ පහළ වෙන රාග, ద్వේෂ, මෝහයන්ටත් දැන් ඉඩක් නැහැ. මේ වේදනා පහළ වෙනවා. හැබැයි ඒවා හා සම්බන්ධයෙන් ඇල්මක්, එහෙමත් නැත්නම් ඒවා හා සම්බන්ධයෙන් ගැටුමක් හිතේ දැන් පහළ වෙන්නේ නැහැ. සුඛං වේදනං වේදියති විසංයුක්තෝ තං වේදේති. දුක්ඛං වේදනං වේදියති විසංයුක්තෝ තං වේදේති. අදුක්ඛම සුඛං වේදියති විසංයුක්තෝ තං වේදේති. ඔය විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ જાතියේ වේදනා පහළ වෙනවා. හැබැයි ඒවෙන් ඉවත් වෙලා තමයි දැන් වේදනාවන් දැකගන්නේ, දැනගන්නේ. ඒවා තුල බැහැ ගැනීමක් නැහැ. ඒවා අස්සට රිංගා ගැනීමක් නැහැ. ඒවා උපාදාන කිරීමක් නැහැ. ඒවා මගේ කියා ගැනීමක් නැහැ. වෙනත් වචනවලින් කියනවා නම් මේ වේදනා මූලික කරගත්ත කෙලෙස් හිතේ පහළ වීමක් නැහැ. එහෙමනම් මේ වේදනා පහළ වෙලා අදුර වෙලා යාවි. හැබැයි මේ වේදනා මූලික කරගත්ත වේදනාව නිසා පහළ වෙච්ච රාග, ద్వේෂ, මෝහයන් දැන් මේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් ඒ රාග, ద్వේෂ, මෝහයන් ගෙන් දැවීමක්, දැල්වීමක්, පත්තුවීමක් මේ හිතේ දැන් සිද්ධ වෙන්නේ. එහෙමනම් දැන් එයා හිත නිවනිවා තමයි වාසය කරන්නේ. ඉස්සෙල්ලනම් පැමිණෙන දුක් වේදනාවෙන් හිත දැවෙමින්, ගැටෙමින්, විලාප තබමින් වාසය කළා. දැන් හැබැයි එහෙම එකක් නැහැ. දැන් ඒ විලාප කියන ඒවා ඔක්කොම පහ වෙලා ගිහිල්ලා, දැවිල ගති ඔක්කොම පහ වෙලා ගිහිල්ලා, සැලෙන ගති ඔක්කොම පහ වෙලා ගිහිල්ලා, දැන් වේදනා ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි ආ හිත නිවාගෙන වාසය කරනවා. හිත සංසුන් කරගෙන වාසය කරනවා. හිත නිශ්ශබ්ද කරගෙන වාසය කරනවා. ඉතින් එතකොට තමයි අපිට තේරෙන දැන් මේ වේදනාවලට බැහැ ඒ යෝගාවචරයාගේ හිත කාදමන. ඒ යෝගාචරයන්ගේ අවධානය උදුර ගන්න මේ වේදනාවන් වලට දැන් හැකියාවක් නැහැ. ඒ හිතට වේදනාවක් දෙන්න දැන් මේ වේදනාවන් වලට හැකියාවක් නැහැ. ඒ වේදනාවන් ඒගොල්ලන්ගේ පාඩුවේ ඇතුළේ අන්නතෙලා යනවා. හිත එයාගේ පාඩුවේ ඉන්නවා. හිතට ඉන්න පුළුවන්කමක් ඇතිලා තිනවා තමන්ගේ පාඩුවේ. හිතට ඉන්න පුළුවන්කමක් ඇතිලා තිනවා කිසි වෙහෙසක් නැතිව. ඔන්න ඔයගේ මට්ටමකදී තමයි අපිට තේරුම් ගන්න පුළුවන් අර සල්ල සූත්‍රය වගේ දේශනාවලදී බුදුරජාන් වහන්සේ කරන දේශනාව. ඒ කියන්නේ කායික වේදනාව අපිට වළක්වන්න බෑ. කායික දුක් පීඩාවන්, රෝගාබාධ ආදී ඉතින් නිරන්තරයෙන් මේක හරහා යන්න සිද්ධ වෙනවා. නමුත් ඒ කායික දුක් පීඩාවන් හරහා ගොඩනගාගත්ත මානසික දුක් පීඩාවක් දැන් මේ යෝගාවචරයා ඇති කරගන්නේ නෑ. කායික දුක් වේඩා, කායික දුක් වේඩා මට්ටමින්ම නතර කරලා පැත්තකින් තියලා එයා මනස නිදහස් කරගෙන, මනස සංසුන් කරගෙන, මනස නිදහසේ පවත්වා ගනිමින්, උපාදාන කරගන්න නැතිව, ඒකේ කෙලිස් පහල කරගන්න යන්න නැතිව, ඒකෙන් දැවෙන්න යන්න නැතිව, එයා පුළුවන් තරම් මනස සුවසේ නිරෝගීව පවත්වා ගනිමින් ඉන්න දරණ උත්සාහයක් තමයි තියෙන්නේ. එහෙමනම් මේ මනස අර වේදනාවන්ගේ අතවරයකට ලක් වෙන්නේ නැහැ. වේදනාවන්ගේ කාදමීමකට ලක් වෙන්නේ නැහැ. වේදනාවන්ගෙන් ස්වායත්තව, ස්වාධීනව ඉන්න පුළුවන් කමක් දැන් එහෙමනම් මේ යෝගාවචරගේ හිතට දැන් ඇති වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ මේ අතීතයේදී මේ වේදනාවන් විසින් මේ හිත කාදමමින් තමයි වාසය කරලා තියෙන්නේ. වර්තමානයේදීත් මේ වේදනාවන් විසින් මේ හිත කාදමමින් තමයි වාසය කරලා තියෙන්නේ. අනාගතයේදීත් පහළ වෙන්න පුළුවන් වේදනාවන් විසින් මේ හිත කාදමමින් තමයි වාසය කරන්නේ. නමුත් දැන් යෝගාවචරයේ කර නිවරදිව විපස්සනාවත් දියුණු කිරීම නිසා මෙන්න මේ කාදමීමෙන් නිදහස් වෙලා කාදමීමකට ලක් නොවේ. බොහොම ස්වාධීනව නිදහසේ වාසය කරන්න පුළුවන් තත්වයක් තමයි එහෙනම් දැන් මේ යෝගාවචරය අත්දකින්. අන්න ඒ බඳු මට්ටමකදී එයා කිසිවක් වේදනාවන් රැස් කරන්න යන්නේ නැහැ. ඒ වේදනාවන් පහළ වෙන ඒවා නිකන් එහෙම්ම තල්ලු කරලා දානවා. ඉවත් වෙලා යනවා, බැහැරට යනවා. එහෙමත් නැත්නම් ඒවා දුරු කළා දානවා. උපාදාන කරන්න යන්නේ නැහැ. ඒවා ගොඩ ගහ ගන්න යන්නේ, රැස් කරන්න යන්නේ. ඒවා තුලින් මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් පහල කර ගන්න යන්නෙත් නැහැ. එතකොට එයාගේ හිත දැන් ස්වාධීනවයි තියෙන්නේ. උපාදාන වලින් තොරවයි පවතින්නේ. වේදනා මත පිහිටාගෙන නෙමෙයි දැන් එහෙමනම් ඒ හිත තියෙන්නේ. ඔන්න වගේ තත්වයක් තමයි එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන අපචිනාති නො ආචිනාති. ඒ හිත මේ වේදනාවන් කිසිවක් රැස් කරන්න යන්නේ නැහැ. ඒවා ඉවත් කරමින් වාසය කරනවා. පජහතින උපාදීයති. ඒවා ඉවත් කරමින් වාසය කරනවා, උපාදාන කරන්න යන්නේ නැහැ. විසීනේති නො උස්සීනේති. ඒවා විසුරුවා හරිමින් වාසය කරනවා, ඒවා කැටි කරන්න යන්නේ නැහැ. විදූපේති න සන්දූපේති. ඒ වේදනා තුලින් දැවිල්ලක් ඇති කරගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා නිවාදමමින් වාසය කරනවා. එමන පින්වත් අපිත් මේ කරුණු කාරණා ටික ටික තේරුම් ගනිමින් කොහොමද රූපස්කන්ධය කැටි කරන්නේ නැතිව, රැස් කරන්නේ නැතිව, ගොඩ ගහන්නේ නැතිව, උපාදාන කරන්නේ නැතිව ඒ වෙනුවට ඉවත් කර දමමින්, රැස් කරගන්නේ නැතිව, කැටි කරන්න යන්නේ නැතිව, ගොනු කරන්න යන්නේ නැතිව, විසුරුවා දමමින්, උපාදාන නොකරමින් නිවාදමමින් වාසය කරන්නේ. ඒ වගේමයි වේදනාස්කන්ධය කොහොමද අපි රැස් කරන්නේ නැතුව, ගොනු කරන්නේ නැතුව, කැටි කරන්නේ නැතුව, ගොඩ ගහ ගන්න නැතුව, උපාදාන කරන්නේ නැතිව ඒ වෙනුවට විසුරුවා දමමින්, ඉවත් කරමින්, අතහැර දමමින් ඒ තුලින් දැවිල්ලක් ඇති කර ගන්න නැතිව බොහොම සහනශීලීව වාසය කරන්නේ. අපේ හිත කොහොමද මේ බඳු තත්වයක පවත්වන්නේ කියන එක තමයි අපි ප්‍රායෝගිකව හඳුනා ගන්න උත්සාහන්ත විය යුත්තේ. ඒ සඳහා යම්සි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අද දවසේත් ධර්මදේශනාව මූලික කරගෙන හෝ එහෙමත් නැත්නම් මේ පින්වතුන් කරගෙන යන භාවනාවක් සම්බන්ධයෙන් යම්සි ප්‍රශ්නයක් නැගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බන්දු ජීව මහතා තෙස්වීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අද දැන් ධර්මදේශනාවේ ස්වාමීන් වහන්සේ දැන් අපි කය ගැන යථා අවබෝධය ලැබිලා ඒ කයෙහි සීමා මර්යාවන් විඳලා ගිහිල්ලා එතකොට ඒ කය කියන රූපය මම කියන සංඥාව ආපව ඇති නොවන ආකාරයට ඉහි යාමද එතකොට මේ සක්කාය දිට්ඨිය නැති වුණා කියලා කියන්නේ කියන එක නැත්තම් ඊට වඩා වෙනස්?
ඔව්, ඇත්තටම දැන් සක්කාය කියලා සලකනදී මේ වචනේ තියෙන්නේ මේ මුළු ගොඩම එකක් කියලා සලකන සැලකීමක්. එතකොට අපිට සාමාන්‍යයෙන් තියෙන හැම තමයි මේ 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 කය කියන්නේ මම, මේ රූපය ඇවිල්ලා මගේ, මේ නිරූපණය වෙන්නේ මම, කණ්ණාඩි ඉස්සරහාට ගියාට පස්සේ මේ ඉන්නේ මම කියලා තමයි අපි මේ අර්ථ දක්වන්නේ. ඒතර ඔන්නතන තියෙන්නේ ඇත්තටම මේ මුළු ගොඩම මේ රාශියම එකක් විදිහට සලකන මේ ඝන සංඥාවෙන් ගන්න ගැනීම තමයි එතන තියෙන්නේ. දැන් ඒව තමයි ඔක්කොම බිඳිලා ගිහිල්ලා, ඔක්කොම නිකන් විසිරිලා ගිහිල්ලා ඒ කයේ සීමාවක් පරිමාණයක් නිරූපණය කරගන්න හිතට හැකියාවක් නැති වෙලා ඔක්කොම නිකන් බිඳිලා ගිහිල්ලා විසිරිලා ගිහිල්ලා මෙතන රාශියක් කියලා, මෙතන කෑලි ගොඩක එකතුවක් කියලා සෑහෙන දුරට අවබෝධයක් ඒ හිතේ පහළ වෙලා. දැන් මේ ඇවිල්ලා කතා කරේ හැබැයි රූපේ සම්බන්ධයෙන්. සමහර විට එහෙමනම් අපිට රූපේට වඩා බාහිර වේදනා සම්බන්ධයෙන් තේන්නත් පුළුවන්. සංඥාවන් ගොඩක් අපි ඒකට සලකන ඒ පැත්තෙන් තේන්නත් පුළුවන්. අපේ තියෙන නිර්මාණශීලී හැකියාවක්, චේතනාවන් ඒවා හා සම්බන්ධයෙන් තේන්නත් පුළුවන්. නැළ අපේ මේ ඉඳුරන් පරිහරණය කරද්දී ඒ පහළ වෙන දැනුවත් වීම හා සම්බන්ධයෙන් තියෙන්නත් පුළුවන්. අතර මේ මුළු ගොඩවල් ඔක්කොම එකක් විදිහට සලකන සැලකීමක් තමයි අපේ සාමාන්‍යයෙන් හිතේ තියෙන්නේ. ඉතින් එතකොට මේ විපස්සනාවකදී ඔක්කොම ටික අර හොඳට බෙදලා දකින්න දරන ප්‍රයත්නය තුලින් ඔක්කොම ටික නිකන් විසිරෙන්න, කැඩලා බිඳලා යන්න, ඒකේ ගොනු මේ රාශිය මතුවෙන්න, තනි එකක් නෙමෙයි මෙතන තියෙන්නේ, ගොඩක් මෙතන තියෙන්නේ කියලා තේරුම් ගන්න යෝගාචරයට පටන් ගන්න පුළුවන්.
පැහැදිලි සල්වස. එතකොට අර කලින් දවසේ ධර්ම දේශනාවේදී මට ඒක අර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වෙලා අහන්න බැරුණා අන්තිම ටිකේ. එතනදී අර රුප්පණය කියන එක අර මේ මහත්යෙක් ආපු ප්‍රශ්නේදී එතන මේ මහත්යෙක් කිව්වා ඒක රුප්පණය කියන එක රූපයට අදාළ මිසක් ඒකනේ වේදනා සංඥා වලට අදාළ නෑ නේද කියලා මට මේ හිතෙනවා. මොකද රුප්පණය කියන එක සම්පූර්ණ මේ ධාතුන් කියන්නේ සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන ඒ ධාතුන් අතර සිදුවන නිකන් අන්තර් සම්බන්ධ ක්‍රියාකාරීත්වයක් නිසා ඇතිවන ස්වභාවයක් නේද රුප්පණය කියලා කියන්නේ කියලා.
අහහ දැන් ඒ කියන්නේ දැනට නම් මේ අර්ථ දැක්වීම වලදී නම් ඇතරම රූප ස්කන්ධයට තමයි රූපති කියන වචනය යොදලා තියෙන්නේ. හැබැයි ඒ අර්ථ දැක්වීමේ යම් ලක්ෂණ අනිකුත් ස්කන්ධයන්ටත් තියෙනවා. හැබැයි දැන් උදාහරණයක් රූපතිති කියලා ඇතන රූප ස්කන්ධයට යොදලා තියෙනවා. මොකද අර වගේ දේවල් වලින් පීඩාවට ලක් වෙනවා කියන එක. බඩගින්නෙන්, පිපාසයෙන්, උණුසුමෙන්, සිසිලසින් ඔයගේ ඉතින් ඒ බාහිර සාධක වලින් නිරන්තරයෙන් වෙහෙසකට ලක් වෙනවා කියන අර්ථයෙන්. හැබැයි ඒ தත්වයේම ඉතින් සැහැණ දුරකට අනිකුත් ස්කන්ධයන්ටත් බලපානවා. දැන් අපි වේදනා ස්කන්ධයක් ගැන සලකලා බැලුවොත් අපි සැප වේදනාව කරහා යමින් ඉන්නවා. හැබැයි ඔයක පාටම ඔන්න කරන්ට් එක ගිහිල්ලා ඔන්න ඒක නැති වෙනවා. නැත්තම් අපි හිතමු එක පාටම ලෙඩක් දුකක් හැදිලා ඒ වේදනාව පහව යනවා. ඉතින් මේ අනිකුත් ස්කන්ධයන්ටත් මේක යෙදීමේ අසාධාරණයක් නැහැ. නමුත් මෙතන අර්ථ දැක්වීම වලදී රූපස්කන්ධය හා සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ රූපති කියන වචනය විශේෂයෙන් යොදලා තියෙන්නේ. වේදනාස්කන්ධයේදී නම් මේ විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියන වචනයක්, සංඥාස්කන්ධයේදී හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥාස්කන්ධයක්. ඔය විදිහට අර ඒ ස්කන්ධේට ආවේනික යම් යම් අර්ථ දක්වීම ඉදිරිපත් කළා තියෙනවා.
රුප්පණය
කියන එක මූලිකවම දැන් වේදනාවට ගන්න පුළුවන්ද කියලා නිකන්. නෑ, දැන් රුප්පණය කියන වචනය ගත්තොත් එතන තියෙන්නේ වෙනසකට ලක්වීම, පීඩාවට ලක්වීම, පෙරීමකට ලක්වීම කියන අර්ථයනේ. දැන් එතකොට නැත්තම් වෙනත් වචනෙකින් කියනවා නම් අනිත්‍ය ලක්ෂණය. එතකොට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය කියන එක අපි ගත්තොත් ඒක කාටත් ඉතින් ඕනම සංකත දෙයකට පොදුයි කියලා සලකන්න පුළුවන්. අර හැබැයි ඒක හොඳට ප්‍රකටයි රූපය හා සම්බන්ධයෙන්. ඒ වගේමයි බුදුහාඳුරෝ දෙන ඒ උපමාව හරි කාටත් තේරුම් ගන්න පුළුවන්. කාටත් පහසුවෙන් වැටහෙන අර්ථ දැක්වීමක් එතන තියෙන්නේ. ඒ නිසා ඒකට යෙදුවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕනේ නම් ඉතින් අනිත්‍යයටත් අපිට යොදුවයි කියලා වරදකුත් නැහැ.
දැන් අපි සාමාන්‍ය සංස්කෘත උදකලාව අපි කරන ඕන අවධියකදී අපිට ක්‍රියාසිතේ ස්වභාවය ගැන අවබෝධයක් ඒක පවතිනවා කියලා සැකයක් නැහැ. නමුත් දැන් සමහරක් වෙලාවට අපි පිරිසක් එක්ක ඉන්නවා වගේ ළඟදි ඉන්නත් තියෙනවා මල්ලගෙදරක ගියා එතකොට ඒ ගන්න තියෙන අය කතා කරන දේවල් එතකොට එතන ඉන්නකොට එතකොට අපිට ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම දැන් අපේ කොටේ වල දේවල් ඒව ගැන කතා කරනවා. එතකොට මේ කතා කරනකොට දැන් අපිත් ඒකේ හවුල්කාරය වෙන්න වෙනවා.
ඔව්.
එතකොට මේ වගේ අවස්ථාවකදී ඇත්තටම දැන් අපි කොච්චර අර අනිශ්චිත ස්වභාවය පවත් ගන්න ගියත් නමුත් ඒකට අපි කියන්නේ උපාදාන කර ගැනීමක් නෙමෙයි. නමුත් ඒක හවුල්කාරයක් වෙලා ඒකට සම්බන්ධ වෙලා ඒක කරන්න වෙනවනේ. එතකොට මේ වගේ අවස්ථාවකදී කොහොමද අපි මේ ස්වභාවය ඒ කියන්නේ එතකොට ක්‍රියාසිතක් පවත්වන්න කියන එක කොහොමද කරන්න බැහැනේ.
හහ්
ඒ වගේ අවස්ථාවක්
කොහොමද සමිනවා සම්පහැදිලි කරගන්න. ඔව් එතෙන්දී ඇත්තටම ඉතින් අපි සම්මුතිය තුළ අනිත්‍යයත් එක්ක නොගැටි අනිත්‍යයත් එක්ක සුහදව ඉන්න පුළුවන් తాවකාලිකව පුළුවන්කම තමයි අපි ඇති කරගන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපේ හිතමු භික්ෂුන් වහන්සේලාත් එක්ක මොකක් හරි විනය කාරණයක් කතා කරනවා. කවුරු හරි ආවිල්ලා කම්ප්ලේන් එකක් කළා. ඉතින් එතකොට උන්වහන්සේ ගත කරන්නේ මේ විනය කාරණයක් එක්ක සම්මුතියක් එක්ක අපි තුමා කරේ කවුරු හරි ඔන්න හොරකමක් කළා. ඉතින් එතකොට ඒ භික්ෂුවට එක්ක බණිනවා, පරාජිකාවෙන් චෝදනා කරනවා, හරි දේ කරන්න හදනවා. එතකොට ඒ සම්මුතිය තුළ තමයි සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ. හැබැයි ඉතින් ඊට පස්සේ අපි තුමා වෙනත් අවස්ථාවකදී ධර්මයක් දේශනා කරනවා. ස්කන්ධ ගැන දේශනාවක් කරනවා. ඉතින් එතකොට ඔන්න පරමාර්ථ මට්ටමකින් තමයි එතෙන්දී අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ දෙකම ප්‍රයෝජනෙ සලකලා මේ දෙක අතර ගැටුමක් ඇති කරගන්න නැතිව අවස්ථානුරූපව කටයුතු කරන එක තමයි ඉතින් අපේ දක්ෂතාවයේ වියුත්තේ. අපි හැබැයි නිරන්තරයෙන් සම්මුතිය තුළම වැඩි වෙලාවක් ගත කරන්න ගිහිල්ලා ඒකෙම නිකන් සම්පූර්ණ නැවත මුලාවකට පත්වීමකුත් සුදුසු වෙන්නේ නැහැ හැබැයි. අර ඕක දෙන උපමාව තමයි අර සාමාන්‍යයෙන් අපි හිතමු පුංචි දරුවෝ එකතු වෙලා සෙල්ලම් බත්තු වෙනවා. සෙල්ලම් ගෙදරක් හදලා. ඉතින් ඒගොල්ලෝ කොල කෑලි ටිකකට මෙල්ලුමක් කියලා කියනවා, වැලි ගොඩකට බත් කියලා කියනවා, ඊළාට කෝටු කෑලි ටිකක් එකතු කරලා හදලා මේක ගෙදර කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට මේ සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒකට ලොකු සතුටක් තියෙනවා ඒගොල්ලන්ගේ. රස විඳිනවා ඒක. කවුරු හරි ඇවිල්ලා එහෙම මේක මේ කැඩුවොත් එහෙම ඉතින් අඬනවා, වැළපෙනවා. මොකද මේක ඒගොල්ලන්ගේ ගෙදර. ඉතින් අපි හිතමු ඒගොල්ලෝ ගිහිල්ලා අම්මටත් තාත්තටත් එන්න කියනවා මේ ගෙදෙට්ට කෑම ටිකක් කන්න. අම්මයි තාත්තයි ඉතින් සමහර බිම පොඩක් නැමිලා එහෙම දැන් මේ සෙල්ලම් ගෙදෙට්ට ඇතුල් වෙනවා. එතකොට පොඩි දුව පොඩි පුතා ඉතින් අම්මටත් කෑම ටිකක් බෙදලා දෙනවා. ඉතින් අම්මත් රස කර කර කනවා, තාත්තත් රස කර කර කනවා. ඉතින් එතකොට හැබැයි මේ අම්මයි තාත්තයි දන්නවා මේක මේ ක්‍රීඩාවක් කියලා. මේක මේ පුංචි දරුවන්ගේ මේ කෙලිලොල් ක්‍රියාවක්. ඇත්ත වශයෙන් ගයක් මෙතන නැහැ. ඇත්ත වශයෙන් මැල්ලුමක්, ව්‍යංජනයක්, බතක්, මාළුවක් මෙතන නැහැ. මේකයිල පොඩි සම්මුතියක් විතරයි. කියලා ඒ අම්මගේ තාත්තගේ හිතේ තියෙන යම්සි අවබෝධයක්. හැබැයි ඒගොල්ලොත් ඒ වෙලාවේදී නම් අනුගත වෙලා තමයි කටයුතු කරන්නේ. මේ දරුවගේ ඉල්ලීමට අනුගත වෙලා ඒගොල්ලොත් කටයුතු කරනවා. ඒ තුළින් දරුවා සතුටු වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. තර මෙන්න මේ ලෝකේ අපි අනුගමනය කරන පිළිගත්ත යම් සම්මුතියක් තියෙනවා. ඉතින් ඒ අනිකුත් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සම්මුතියට ගරු කරනවා. සම්මුතිය ඉක්මව යන්නේ නැහැ. ඒ සම්මුතිය මත පිහිටාගෙන ඒ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි දැනගෙන මේකයිල සම්මුතියක්. මේකයිල ව්‍යවහාරයක් කියන බව ඒකේ සීමාවන් හොඳාකාරව දැනගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ භාෂාවක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන්, සම්මුතියකට ගරු කිරීම හා සම්බන්ධයෙන්, රටේ නීතියට ගරු කිරීම හා සම්බන්ධයෙන් එහෙම මොකක්වත් විරසක වීමක්, ඒ අතර ගැටුමක් ඇති වෙලා නැහැ. උන්වහන්සේ ඒ නීති පද්ධතියට අනුගතව සම්මුතියට ගරු කරමින්, සාමාන්‍ය ජන ව්‍යවහාරයට ගරු කරමින් බොහොම සුවසේ වාසය කළා තියෙනවා. නේද?
එතකොට අපිට මේ සංඥා හැසිරු කරා කියන වරල අපි ඒවයි හැලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒක අපේ ගමනට බාධාවක්
කරගන්න නැතුව අන්න හරි.
ඔව්. ඒක තමයි ඇත්තටම එතනදී ප්‍රතිශිත ස්වභාවය
බවටපත් වෙන්නේ. මොකද අපි ඒ සම්මුතියේ එල්බගෙන ඒකට අදිවටනකමක් දීගෙන ඒකෙන් මුලා වීමකුත් නැහැ. ඒකට විරුද්ධ වෙන්න ගිහිල්ලා මෙතන සම්මුතියක් නැහැ, මෙතන පරමාර්ථයක් තියෙන්නේ කියලා අනිත්‍යයත් එක්ක ගැටුමක් ඇති කරගෙනත් නැහැ. නේද?
අවස්ථානුකූලව
කටයුතු කරලා. ඔව්. එච්චරයි. ඔව්. හොඳයි. හොඳයි. දැන් ඕක ඇත්තම අර අරහන්ත සූත්‍රය කියන සූත්‍රයේදී හරි ලස්සන්ට කතා කරනවා මේ කීනාසවෝ අන්තිම දේහදාරී අහං වදන්ති තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤා කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝ වෝහරෙය්‍ය ඔය වගේ ගාතාවක් එනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් මේ අන්තිම දේහය දරන රහතන් වහන්සේ කෙනෙක් වැඩවාසය කරනවා, ශීනාශ්‍රවයන් වහන්සේ කෙනෙක් වැඩවාසය කරනවා, උන්වහන්සේත් ව්‍යවහාර කරනවා ආ මම මේ අනිත් කෙනාට යමක් කිව්වා. එයා මට මෙන්න මේ විදිහට දේශ ප්‍රකාශයක් කළා. දැන් මේ සාමාන්‍ය ව්‍යවහාරය මේ පාවිච්චි කරන්නේ. එයා මට කිව්වා, මම එයාට කිව්වා. දැන් මේ සාමාන්‍ය ව්‍යවහාරය පාවිච්චි කරනවා. අහං වදන්ති තිපිසෝ වදෙය්‍ය, මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය. ලෝකේ සමඤ්ඤා කුසලෝ විදිත්වා. මෙන්න මේ තියෙන ලෝක සම්මුතිය නුවණින් දක්ෂව තේරුම් අරගෙන වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. ව්‍යවහාර මාත්‍රයකින් ව්‍යවහාර කරනවා. මේ ජන සම්මුතියට ගරු කරමින් ඒ ව්‍යවහාරය යොදා ගන්නවා. ඉතින් එතකොට එතන උන්වහන්සේ මේ මට කිව්වය මම කිව්වය කියන එකේ අදහසක් නෑ. ඇත්තටම මම ඉන්නවය මට ඉන්නවය එහෙම එකක් ගැඹුරේ නැහැ. නමුත් හැබැයි කතා කරනවා, ඒක ව්‍යවහාර කරනවා මේ අනිත් අයත් එක්ක කතා කිරීමේ පහසුව සඳහා. ඒ නිසා අපි විපස්සනා වඩන පිරිසක් උත්සාහ කළ යුත්තේ මේ අනිත් අයත් එක්ක ගැටුමක් ඇති කරගන්න නෙමෙයි, ගැටුම් දුරු කරගෙන අපි බොහොම සැහැල්ලුවෙන් ඒ වගේම ඒ සම්මුතියට ගරු කරමින් වාසය කරන්න තමයි උත්සාහන්ත වෙන්නේ. දැන් තවත් ඉතින් අවස්ථාවක් ගන්න පුළුවන්. දැන් අර මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවාම ඔබ වහන්සේගේ මොකද්ද මතය, ඔබ වහන්සේගේ විවාදය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියන මේ මම ලෝකෙ කිසිම කෙනෙක් එක්ක විවාදයක් ඇති කරගන්න නැතිව සිටීම තමයි මගේ විවාදය. ඒක තමයි මගේ දහම. එහෙම නැතුව දැන් මේ ලොකු මහා දේවල් කියන්න යනවා වෙනුවට මේ බුදුහාඳුර මේ කාත් එක්කවත් කිසි ගැටුමක් විවාදයක් වාදපතයක් පහළ කරගන්න නැතුව සිටීම තමයි උන්වහන්සේගේ උමනාව. ඉතින් මේ බැලුවම හරි සාමකාමී ප්‍රතිපදාවක්. උන්වහන්සේට ගැටුමක් පහළ කරගන්න උමනාවක් නැහැ. මේ මහා ගැඹුරු අවබෝධයක් සහිත තැනැත්තෙක්. හැබැයි කිසි කෙනෙක් එක ගැටුමක් නැහැ. වාදයකට පැටලීමක් නැහැ. සුවසේ වාසය කිරීමක්. ඒතතර ලෝක සම්මුතියට ගරු කරනවා. හැබැයි ලෝක සම්මුතිය ග්‍රහණය කරගෙන නැහැ. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් හරි සුන්දරයි. ඒකතකින් බැලුවාම ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන එක පැත්තකින් බොහොම ප්‍රඥාගෝචර බවක් තියෙනවා. තවත් පැත්තකින් කාතක හරි සුහද බවක් තියෙනවා. ඒ දෙකේ සංකලනයක් තියෙනවා.
එහෙමයි. ඔව්. අවස්ථාවට සහභාගී වුණා එතන හිටියා.
ඔව්.
මුකුත්
නැහැ ඉතින්. ඔව්. ඒක හරියට. එහෙමයි
සල්.
හොඳයි හොඳයි. හොඳයි හොඳයි. හොඳයි තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන්ට අසන්න පුළුවන්.
සරයි ස්වාමීන් වහන්සේ.
ඔව්. ඔව් ඔව්.
මට මේ භාවනාවේදී මේ සක්මන් භාවනාවේදී මේ සිත ධාරණක් වශයෙන් ගත විනාඩි 5කට දෙසරයක් තුන්සරයක් පිටේ යනවා නම් මේ පර්යාප්ත භාවනාවේදී කියන්නේ මේ ආනාපාන සති භාවනාවේදී ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් තුන් හතර පාරක් වගේ පිටක යන ගතිය තියෙනවා.
ඔව්. දැන් ඒක නැති කර ගන්න උපදේශයක් තමයි බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්. මහත්තයා
අන්න එක තමයි. අන්න එතෙන්දී ඕනනම් වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්නේ දැන් ආශ්‍රාසය කියලා හොඳට දැනගන්න අවස්ථාවේදී ඕන්නම් ඒක මනසින් තහවුරු කරන්න පුළුවන්. ආ මේ ආශ්වාසයක් ආශ්වාසයක් කියලා ඒක අපි කියනවා මෙනෙහි කරනවා, නෝට් කරනවා කියලා කියනවා. ඒ අත්දැකීම හොඳට තේරුම් ගත්තා දැනගත්තා, ඒත් එක්කම වචනයකින් ඒක සනාථ කරනවා ආශ්වාසයක් කියලා. එහෙනම් ප්‍රශ්වාසයත් හොඳට ඒ අවස්ථාවේදී තේරුම් ගත්තා, ඒක හොඳට තහවුරු කරනවා ප්‍රශ්වාසයක් කියලා. එතකොට අර ඔන්නෝය ඒ කායික ක්‍රියාවලිය මනසෙන් හොඳට තහවුරු කළ දීම තුළ තව ටිකක් හිත ඒක අස්සට හොඳට බැහැ ගන්නවා. ඒ අත්දැකීම යා තව තීව්‍ර කර ගන්නවා, තව හොඳට තහවුරු කර ගන්නවා. ඉතින් එතෙන්දී හිත විසිරෙන ගතිය තව අඩු වෙලා ඒ ක්‍රියාවටම හිත එන ගතියක්, හිත තව හොඳට එතෙන්ට ඒක රාශී වෙන ගතියක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔන්නේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ හිත එහෙම එහෙ දුවන ගතිය අඩු කළා, තව එක් රැස් කළා, එකතු කළා, ඒකාග්‍ර කළා ගන්න. පස්සේ ඉතින් අපි හිතමු වැඩේ හොඳට දැන් සාර්ථක වෙලා තියෙනවා නම්, හිත දැන් එහෙම එහෙ දුවන එක සෑහෙන්න අඩු නම්, එතෙන්දී නතර කරන්න පුළුවන් මෙනෙහි කිරීම. දැන් ඉතින් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. හිත හොඳට දැන් කීකරු වෙලා තියෙන්නේ. ඒ කීකරු වෙච්ච හිත සංසුන්වම නිශ්ශබ්දවම මේ අත්දැකීම විමර්ශනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්.
සමනසින්
මෙනෙහි කරන ගමන් වචනකින් වචනේ පිට නොකර හිතන්නේ. ඔව්. ඒක නිකන් උපක්‍රමයක් විතරයි. අර හිත විසිරෙන එක අඩු කර ගැනීමේ උපක්‍රමයක් තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඒ කායික ක්‍රියාවලිය අත්දකින්නවත් එක්ක මනසිනුත් පුංචි වචනයක් අපි පාවිච්චි කරනවා. මේ ඒ අත්දැකීමේ පැටලැවිලි නැතුව ගස්සන්ට මෙන්න මේකයි උනේ කියලා හොඳට ස්ථිර කරගන්න. හොඳයි 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 දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලු ස්ථානයලිවා
මහත්මිය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
දින තුනක කමතහන් සාරාංශ වාර්තාවකුත් තවත් ඉල්ලීම් දෙකකුත් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 25/5/2022 සක්මන් භාවනාව පැය 1යි, පරයන්ගේ මීට 55යි. සක්මන් භාවනාවෙන් පසු පරයන්ගේට වාඩි වූවි. හිස් සිත හිස්සී ඇත. හිස් අවකාශයත නොවේ. සිතට සිත නිරීක්ෂණය කිරීමට හෝ නොහැකිය. රඳන්නට තැනක් නැත. මෙසේ කාලයක් ගතවන්නට ඇත. සිතෙහි චලනයක් දැනුනායයි සිතමි. ක්‍රමක්‍රමයෙන් වෙනදාමෙන් සුපුරුදු නොගැඹුරු සමාධියට පත්විය. 30/5/2022 පැයක සක්මනෙන් පසු පරයන්කයට වාඩි වුනෙමි. සක්මනේ තිබූ භාවනාවම නොකැදී පරයන්කේදීද එලෙසම අකණ්ඩව පවතින බව දැනුනි. කිසිවක්ම නැත. දැඳීමට තැනක් නැත. එකම ගලායන සංතතියක් ප්‍රවාහයක් වැනිය. මෙම ස්වභාවය තේරුම් කළ නොහැක. වචනයන්ට සලයන්ට අර්ථය දින නොහැක. සංකීර්ණය. මෙම ස්වභාවය දිගටම පැවතුනි. වරින් වර දැස්වලින් සඳුළු සමමත ස්පර්ශන බව දැනුනි. භාවනාවෙන් මිදුනිමි. 4/6/2022 සක්මන් භාවනාව අඛණ්ඩව පරයන්කේදීද පැවතුනි. සිත චලනය වනවායේ සිටේ. සංකීර්ණ අත්දැකීමක් බැවින් පැහැදිලි කිරීමට තේරුම් නොයයි. හිසෙහි පවතින සෛලයන් මෙම ක්‍රියාවලියට සම්බන්ධයයි සිටේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යන සඳහා කමඨහන් බලාපොරොත්තු වෙමි.
හොඳයි. දැන් ඇත්තටම දැන් ටික ටික අපි ඉස්සරහට යන්න ඔන්න ඔය වගේ يعني හිත පිහිටන්න තැනක් නැති වෙනවා. එයා එකතු කරගන්නේ නැහැ, රැස් කරගන්නේ නැහැ, ගොනු කරගන්නේ නැහැ, උපාදාන කරන්නේ නැහැ. සියල්ල නිකන් විසිරීලා තියෙන්නේ. ඈත් වෙලා තියෙන්නේ. ඉන්න තැනක් නැති වෙලා තියෙන්නේ. දැන් අපි දැන් බුදුරජාන් වහන්සේ උපය සූත්‍රයේදී එහෙම දේශනා කරන්නේ. දැන් විඤ්ඤාණස්කන්ධය ගැන සැලකුවොත් එයා එක්ක මේ රූපයක් රැස් කරගෙන රූපයක් අසර රිංගගෙන ඒකේ පළපදියම් වෙලා තමයි එක්ක එයා ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් වේදනාවක් රැස් කරගෙන වේදනාවක් අසර රිංගගෙන ඒක උපාදාන කරගෙන තමයි එයා ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් සංඥා ගොඩ ගහගෙන සංඥා වල පැටලිලා ඒවට වටනකම් දීගෙන ඒවට සත්වයේ පුජ්‍යලයේ දාගෙන ඒව අස්සරින්ගගෙන තමයි යා එක ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් මොනවා හරි කල්පනා කර කර සිත 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 හිතා මේ ඒවා තුලින් නිර්මාණයක් කර කර අතීතේ හරි අනාගතේ හරි පැටලිලා එහෙම තමයි යා ජීවත් වෙන්නේ. දැන් අපි විපස්සනාවකදී මෙන්න මේ කියපු සියල්ලම අනිත් පැත්ත තමයි හැරෙන්නේ. එයා එතකොට රූපයක් අසරින්ගගෙනත් නැහැ. වේදනාවක පැටලිලත් නැහැ. සංඥා ගොඩ අහගෙනත් නැහැ. සංඥාත් ඔක්කොම හිතෙන් නිදහස් වෙලා. හිත සම්පූර්ණයෙන්ම හිස් වෙලා. ඊළඟට හිතේ සිතුවිල්ලක්වත් නැහැ. එතකොට මේ වේද රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ හතරම නිකන් විසිරිලා ගිහිල්ලා. ඒ ඔක්කොම නිෂේධණය වෙලා. ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා. දැන් අර විඥාන ස්කන්ධයට පිහිටන්න තැනක් නැති වෙලා. අතී එතකොට අපිට කියන්න පුළුවන් දැන් නොපිහිටි තත්වයක් හිතේ තියෙන. රූප පේනවා හැබැයි ඒකකවත් අල්ලගත්ත ගතියක් නැහැ. පිහිටගත්ත ගතියක් නැහැ. සද්ද ඇහෙනවා හැබැයි එකම සද්දයක් අසටවත් ගිය ගතියක්, හිර වෙච්ච ගතියක්, පිහිටගත්ත ගතියක් නැහැ. ගඳ සුවඳ රස පහස දැනෙන්න පුළුවන් හැබැයි ඒකකවත් පිහිටගත්ත ගතියක් නැහැ. හිතරත් හිටපු ගමන් සිතුවිලි එන්න පුළුවන් හැබැයි ඒවා ඇවිල්ලා ටක් ගාලා යනවා. ඒවා මත කතන්දර ගොතන්නේ නැහැ. අතී උතර ඔන්නෝය තත්වය තමයි ටික ටික හැදිලා එන්න තියෙනවා. එතකොට ඒ හිත සැහැල්ලුවෙන් තියෙනවා. නිදහසේ තියෙනවා. රූපයක පිහිටගෙන නැහැ. වේදනාවක පිහිටගෙන නැහැ. සංඥාවක පිහිටගෙන නැහැ. සංස්කාරයක පිහිටගෙන නැහැ. හැබැයි සැහැල්ලුවෙන් නිදහසේ කිසිම ආතතියකින් තොරව මමෙක් හදන් නැතිව නිදහසේ ඉන්න ගතියක් තියෙනවා. ඒක තමයි දිනු කරලා ගන්න තියෙන්නේ. ඇත්තටම හිතේ ප්‍රകൃතිය කියලා කියන්නේ ඔන්න ඒ தත්ත්වය. හිතේ ප්‍රභාෂර தත්ත්වය කියලා කියන්නේ ඔන්න ඒ උපාදාන නොකරන தත්ත්වය. කිසිවක් ඇසුරු නොකරන தත්ත්වය. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපිව උනන්දු කරවන්නේ. පුළුවන් තරම් මෙන්න මේ தත්ත්වය පවත්වන්න. මේ தත්ත්වය තමයි හිතේ ප්‍රകൃතිය. මේ தත්ත්වය තමයි උපාදාන නොකරන தත්ත්වය. ආදතියකින් තොර தත්ත්වය. කියලා බුදුරජාණන් වහන්සේ අපිව මේ පැත්තට උනන්දු කරවනවා. අතරම දැන් ඉස්සරම භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා තිනවා රාත්‍රී මේ පින්නපාතේ. ඉත එතකොට වෙච්ච විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් ඇතම් වෙලාවට රාත්‍රී කාලයේ පින්නපාතේ යනකොට ගෑනු අය මේ වතුරේ විසි කරන්න හැම වෙයිලා දැන් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කලුවරේ ඉස්සරහා ඉන්නවා දැකලා බය වෙලා තියෙනවා. ඊට පස්සේ ඇතම් වෙලාවට රාත්‍රී පින්නපාතේ යනකොට ඒගොල්ලන්ව හොරු කියලා අල්ලගෙන ගහලා තියෙනවා. තවත් වෙලාවල් වලදී මේ කියන්නේ වෙන වෙන මොකද්ද මේ දැන් ඔය රාත්‍රී කාලේ විවිධාකාර අකටයුතු කන් සිද්ධ වෙනවානේ අන්න ඒවට අහු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා බුදුරජාන් වහන්සේ මේ නීතියක් පනවනවා රාත්‍රී පින්නපාතය තහනම් කරනවා. ඊට පස්සේ තමයි ඒක සම්මුතියක් බවට පත් වෙන්නේ මේ රාත්‍රී ආහාරයෙන් වළකිනවා කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ ඒක තව අගය කරනවා. කියන්නේ කායික වශයෙන් සැහැල්ලු වීමක් කායික නිරෝගී බවක් මේ හරහා තව සිද්ධ වෙනවා කියලා. අය සමාජීය වශයෙන් අතිවිච්ච ප්‍රශ්න වලටත් අමතරව නිරෝගී කායික නිරෝගී බව පැත්තනොත් මේකේ ආනිසංශ තියෙනවා කියලා විෂුන් වහන්සේලාට ඒ විකාල භෝජනයේ වැලකීමේ ශික්ෂාපද පනවනවා. ඒ විදිහට තමයි ඒවා ගොඩ නැගිලා ඇවිල්ලා තියෙන්නේ.
ආපලුවන්
පුළුවන්. හරි. මම ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එක කියන්න.
ඒකෙදි දැන් ඔය අද දවල්ට තියෙන එකේදී කටුකුරුගේ සාමි මහන්සේගේ පොත් ඔබවහන්සේ කරන්නේ ඒකයි.
නෑ නෑ නෑ. දැන් අතරම ඒ මයින්ඩ්ෆුල්නස් ෆෝ යංග ඇඩල්ට්ස් කියලා මේ ඒ ප්‍රෝග්‍රෑම් එකක් අපි හැම ඉරිදම කරනවා. හැබැයි අද නම් ඒක කරන්න වෙන්නේ නැහැ. වෙන වැඩක් තියෙන නිසා. මේ ඒකෙදි ඒ දැන් අපි 100 වෙනි වැඩසටහන තමයි ගිය සතියේදී යෙදිලා තිබුණේ. ඒ නිසා ඒ සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලීමක් ආවා මේක අපි විශේෂ වැඩසටහනක් විදිහට කරමු, සාමාන්‍ය වැඩසටහන විදිහට නෙමෙයි කියලා. ඒගොල්ලෝ විශේෂ වැඩසටහනක් කරමු කියලා අපි නිකන් කතා වුණා. ඒකෙදි කරපු විශේෂත්වය තමයි ඔය මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොත ඉස්සරහට අරගෙන ඒක ගැන ටිකක් සාකච්ඡා කළා යම් විවරණයක් කරන්න ඒ දරපු මේ ප්‍රයත්නය. ඉතින් ඒක එතනින් අවසానයි. ඊට පස්සේ දැන් අපි නැවතත් එන සතියේ ඉඳන් ඒ සුපුරුදු පරිදි ඒ වැඩසටහන කරගෙන යනවා. ඒකේ ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ලංකා වේලාවෙන් දෙකට කට්ටිය එකතු වෙනවා. ඊට පස්සේ පැය භාගයක් සක්මන් කරනවා. මූලික උපදේශ ටිකක් දීලා මූල මේ පැය භාගයක් සක්මන් කරනවා. ඊට පස්සේ දෙකහ මාරින්දන් තුන වෙනකන් මෙහෙවීමක් සහිතව පරයන්ක භවනාවක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ තුනේ ඉඳන් තුනහමාර වෙනකන් ධර්මදේශනාවක් පැවැත්වෙනවා. තුනහමාර ඉඳන් හතර වෙනකන් කමඨහන් පිරිසුදු කිරීමේ කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. ඔය විදිහට තමයි මේ වැඩසටහන පෙළ ගැහිලා තියෙන්නේ.
හොඳයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව එඩ්වඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
කෙරුවන් සරණයි සාගවංශ.
ආ ආ.
ඕකින් අජනේ සුත්‍රයේ විස්තර කළා දැන්.
හරි.
සාගවංශ මේ අපේ අර මේකෙම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ මුලින් පටන් ගන්නකොට මේකේ අරිය ශාවකෝ අපචිනාති නෝ ආචිනාති. ඊට පස්සේ පජහතින උපාදීති කියලා, ඒ කියන්නේ මේ එකතු කරන්නේ නැහැ විසිරෙනවා වගේ අදහසක් මට එන්නේ, ගල්වන්නේ නැහැ මේ නිවනව කියන වගේ අදහසක්. ඊට පස්සේ යටට යනකොට ස්වාමීන් වහන්සේ මේ ඒ දෙකම කරන්නේ නැහැ වගේ මේ නේවාචින.
ඔව් ඒක දැන් ඇත්තටම දව මෙහෙමයි. දැන් උතර අවස්ථා දෙකක් ඔය කතා කරන්නේ මේ يعني මුල් අවස්ථාවේදී එයා උපාදාන කරන්නේ නැහැ, ඒ වෙනුවට අත්හැර දමමින් වාසය කරනවා පජහති. ඊළඟ රැස් කරන්නේ නැහැ, විසුරුවා දමමින් වාසය කරනවා. දැන් මේ ඇවිල්ලා ඇත්තටම මේ ආර්යයන් වහන්සේ කෙනෙක් නැත්තම් යෝගාවචරයේ කරන ක්‍රියාවලිය මෙතන විස්තර වෙන්නේ. එයා දැන් හැබැයි ඉන් එහාට අන්තිම කොටසේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ தත්ත්වය. නේවා අචිනාතින අපචිනාති අපචිනිත්තාටිතෝ. දැන් මෙයා රැස් කරන්නේත් නැහැ, ගොඩ ගහන්නේත් නැහැ, මේ නැත්තම් මේ විසුරුවා හරින්නෙත් නැහැ, ගොඩ ගහන්නේත් නැහැ, විසුරුවා හැර අවසන් වෙලා වාසය කරනවා. උපාදාන කරන්නේත් නැහැ, අතහරින්නෙත් නැහැ, අතහැරීම අවසන් කරලා වාසය කරනවා. එතකොට මේ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ අසේක පුජ්ජලයේගේ ශීනාශ්‍රවයන් වහන්සේගේ ප්‍රතිපදාව තමයි මේ කතා කරන්නේ. ඒතර මේ සූත්‍රයේ දෙපැත්තම තියෙනවා. මූනික වශයෙන් ප්‍රතිපදාවක් යෝගාවචරයෙකුට නැත්නම් හික්මෙන සේක පුජ්ජලයෙකුට දේශනා කරනවා. ඒක මස්තක ප්‍රාප්ත වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද කාලය ගත කරන්නේ කියන එකත් මේ සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා. ඒක එන්නේ අන්තිමට.
සීකින් ප්‍රොඩක්ට් එක ගන්නත් අහන්න ඕන. දැන් අර අපිට දැන් මේ අපි අර බටකොටු මිටි එක වගේ මේක එකතු කරන නිසාමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ චක්කව රූපය චක්කු විඥානේ අර මදුකින්ටික සූත්‍රයේ විදිහට මේ තුනක් එකතු කරන්න බැරි, ඒ කියන්නේ මේවා එකතු කරලාමයි මම මේව කරන්නේ, මේ දෙකක් එකතු කරගන්න බැරි මම තුනක් එකතු කරගෙන තමයි මේ මඩේ වැටෙන්නේ කියන එක වගේ දෙයක් එක තමයි භාවනාවක් මම කරන්නේ. එතෙන්දි දැන් මේ අර එකතු කරනවා නෙවෙයි විසිරනවා කියන එක දිගේ මම අදහස, ඒ කියන්නේ ඒ වගේ හිත පවත්වාගෙන යන්න හදනකොට මට ලොකු සහනයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වුණාට අර අන්තිම මේ කියන මේ එකතු කරන්නේත් නැහැ, රැස් කරන්නේත් නැහැ කියන අවස්ථාව මට තේරුම් නැහැ ස්වාමීන්
වහන්සේ. ඒක තමයි. ඒක ඇවිල්ලා රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමේ විස්තර වෙන්නේ. ඒ අන්තිම කොටසේදී අයං උච්චති භික්ඛවේ භික්ඛු නේව ආචිනාති න අපචිනාති අපචනිත්වා ඨිතෝ, නේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ, නේව විසීනේති න උස්සීනේති විසීනෙත්වා ඨිතෝ, නේව විදූපේති න සන්දූපේති විදූපෙත්වා ඨිතෝ. ඒතර මෙන්න මේ කොටස, ඒ කියන්නේ වැඩි ඉවර කරපු කෙනෙකුට. දැන් අපි සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට කියන්නේ කත කරණීයෝ කියලා. ඒ වැඩේ කළ අවසානයි. කලේතු කිස හමාරයි. එතකොට එතෙන්දි තමයි උන්වහන්සේ කියන්නේ රැස් කරන්නෙත් නැහැ උන්වහන්සේ. හැබැයි ඉවත් කරන්නෙත් නැහැ. ඉවත් කළා ඉවරයි දැන්. ඉවත් කර සිටියේ වෙයි. දැන් නේව ආචිනාති කියලා කියන්නේ කියන්නේ රස් කරන්නේ නැහැ කියන එක. න අපචිනාති. ඒ කියන්නේ ඉවත් කරන්නෙත් නැහැ කියන එක. අපචිනිත්වා ඨිතෝ. ඉවත් කළා ඉවරයි දැන්. ඉවත් කළා අවසන් වෙලා තමයි දැන් උන්වහන්සේ සුවසේ වාසය කරනවා. වැඩේ කළා ඉවරයි. ආයි අලුතෙන් එකතු කරන්න දෙයක්වත් නැහැ, රස් කරන්න දෙයක්වත් නැහැ, විසිරවන්න දෙයක්වත් නැහැ. වැඩේ ඉවර වෙලා දැන් තියෙන්නේ. ඒතරම් ඇත්තම ප්‍රතිපදාවක් වශයෙන් අලුතෙන් දැන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම වැඩ අවසానයි. කතකරණියෝ. ඒක ඉතින් අපිට එකපාරටම ගන්න දෙයක් නැහැ. අපිට ඉතින් ඕනනම් මෙහෙම හිත දැහැකි. හිතන්න දැන් අපි භාවනාවක් කරගෙන යනකොට හිත ගිහිල්ලා මොකක් හරි ඔන්න උපාදාන කළා. ඉතින් එතකොට අපිට මතක් වෙන්න ඕනේ අර මුල් උපදේශ. පජහතින උපාදීයති කියන එක මතක් වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී මම උපාදාන කරන එක සුදුසු නැහැ. ඒ වෙනුවට අත හරින්න ඕනේ කියන එක මට දැන් මතක් වෙන්න ඕනේ. එතකොට ඔන්න අපි හිතමු අපි ඒක මතක් වෙලා දැන් ඔන්න අපි උපාදාන කිරීම එක නැවැත්තුවා. උපාදානයේ අතහැරලා දැම්මා. අතහැරලා මේ පජහති කියන එකට දැම්මා එතකොට. දැන් එතකොට ඒක ඉවර වුණා. ඊට පස්සේ හිතන්න දැන් උපාදාන උනේ නැහැ. දැන් ඉතින් අතහරින්න කියලා දෙයක්වත් දැන් නැහැ. මොකද උපාදානයක් නැහැ නේ දැන්. එතකොට එහෙමනම් දැන් තියෙන්නේ අර රහතන් වහන්සේගේ தත්වය කියලා කියන්න පුළුවන්. දැන් මොකද උපාදානයක් සිද්ධ වෙලා නැහැ. වෙච්ච උපාදානය අවසන් වුණා. ඒක මම අතහැරලා දැම්මා. මේ මොහොතේදී දැන් අලුත් උපාදානයක් සිද්ධ වෙලා නැහැ. එහෙමනම් දැන් කල යුතු දෙයක් නෑ. දැන් තියෙන්නේ නිකන් සුවසේ වාසය කරන්න විතරයි දැන් තියෙන්නේ. දැන් එතකොට අලුතෙන් නේව පජහති. දැන් අත හරින්න කියලා දෙයක්වත් නෑ. නෝ උපාදීයති. උපාදානයක් වෙලත් නෑ. පජහිත්වා ඨිතෝ. දැන් ඒ වෙච්ච කලින් වෙච්ච උපාදානේ මං අතහැරලා දැම්මා. අතහැරලා දාලා දැන් සුවසේ වාසය කරනවා. එහෙම යොදන්නත් පුළුවන්. නැහැ දැන් ඒ කියන්නේ ඒක තමයි. කියන්නේ මුල් වකවානු වලදී එහෙම අර ශික්ෂාපදයක් මේ පැනවුවේ නැති වුණාට ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේලා ඒවා ඒ කියන්නේ දැන් හිතන්න මුල් බුදු සමය ගත්තොත් මුල් අවුරුදු 20 දී එහෙම ඒ මහාන වෙච්ච ඔක්කොමලා වගේ රහත් වෙලා තියෙනවා බොහෝසෙයි. ඒතර උන්වහන්සේලාට ආයි අලුතෙන් පින්නපාතේ රෑ යන්න එපායි කියලා කියන්න ගිහිල්ලත් නැති තරම්. හැබැයි පස්සේ කාලේ එහෙම නැහැ භික්ෂුන් වහන්සේලා මේ සාමාන්‍ය විදිහට පින්නපාතේ යනවා. එතකොට ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ශික්ෂාපද පනවනවා. දැන් ඊට පස්සේ දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ එන අටසෙල් වල එන විකාල භෝජනා වේරමණී ශික්ෂාපද සික්ඛාපදං සමාදියාමි කියන තැනදී ඉතින් එතකොට අර්ථ දැක්වීම එනවා මේ විකාලය කියන්නේ මොකද්ද කියලා. එතකොට හිරු උදාවෙන් පස්සේ අස්තයට යන මේ කාලය තමයි කාලය කියලා කියන්නේ. ඉතිරි මුළු ප්‍රදේශයම විකාලය කියලා අර්ථ දක්වනවා. ඉතින් එතකොට මේ විකාලයේදී ඝන ආහාර ගැනීම සුදුසු නැහැ කියලා ශික්ෂාපද පැනවෙනවා. ඉතින් එතකොට අපි උපෝසථයකදී ඒ වගේමයි භික්ෂුන් වහන්සේලාට විකාල භෝජන ශික්ෂාපදය ආරක්ෂා කරනකොට එතකොට මෙන්න මේ හිරු අවරට යාම කියන තැන එතන ඉඳන් අනිත් දවසේ අරුණ කියන තැන දක්වා විකාලයේ වශයෙන් සලකනවා. දෙකම එකයි ඉතින් එකත් කියන්නේ දැන් විකාල භෝජන කියලා කිව්වහම එතකොට ගිහි පැවිදි බෙහෙදයක් නැහැ. ඒක මේ ඝන ආහාර මේ නොගන්නා අවධියක් කාලයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්.
ඒක භාවනාවටත් උපකාර වෙනවා
කියන්නේ. ඔව් එහෙමත් කියන්න පුළුවන්. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ඔය ශික්ෂාපදයේ පනවනකොට දැන් ඒ ලෝක සම්මුතිය විතරක් නෙමෙයි තමන් වහන්සේ විකාල භෝජනයෙන් වැළකීමේ ආනිසංස කායික නිරෝගී බවක් මානසික සැහැල්ලුවක් ඒ භුක්ති විඳින ආකාරයත් විස්තර කරලා දෙනවා. එතකොට කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඒ ශික්ෂාපදය රැකීමේ ආනිසංස දේශනා කරනවා. ඒතර ලෝක සම්මුතිය පමණක් නෙමෙයි. කායික වශයෙන් සැහැල්ලු වෙලා අර මාත්‍යකෝ වගේ භාවනාවක් කරන්න පුළුවන්. ඒ කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව, නිරෝගී බව, ඒ වගේ හුඟක් තව ආනිසංස දේශනා කළා තමයි ශික්ෂාපදේ පනවන්නේ. බලපාන. ඔව්. මොකද දැන් කියන්නේ විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අට සිල් වලදී දස සිල් වලදී සමාදන් වෙනකොට එතින්දී ඒක බලපානවා. ඔව්. හොඳයි.
ඊළඟ දහම් ගැටළුව ශ්‍රී ලාල් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සර්ණ ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඔව්.
සර්ණස් අද දේශනාවේ මේ අවසානයේදී පෞසුපරවි වේදනාව සම්බන්ධව කීපකේ මට අත්දැකීමක් ෂෙයා කරගන්න ඉතුණා කියන සත්‍යයකට ඒක ගොඩාක් සමාන වුණා. ඉතින් ඒක මට ඒක තේරුණා ස්වාමීන් වහන්සේ විස්තර කරද්දී ඒක උනේ මොකද්ද කියලායි. ඇත්තටම කතා කරේ අත්දැකීම පොඩ්ඩක් කියන්නයි.
ඔව්.
මම සත්‍ය සතිය විතර භාවනා කරද්දී මේ භාවනා පරියන්කේ පටන් අරගෙන විනාඩි කිහිපයක් යනකොට ඔව් 12 හක්කේ විශාල දත් ධර්ම දත්කයක් මම ඒක කලින් තිබුණා.
ඔව්.
ඉතින් මේ දත්කයක් කොහොම අපි වෙලා භාවනා පටන් ගන්න කලින් තිබුණේ නැහැ. භාවනා පටන් ගල විනාඩි දෙක තුනක් යනකොට හෙමින් මේක මතෙලා ඉඳලා මම පිටතන නැගිටින්න හිතුන්නේ නැහැ. ඒ මොකද මේකට මෝණ දෙනවා කියලා හිතාගෙන භාවනා කරගෙන ගියා. ගියක් නැහැ. මේ වේදනාව වැඩි වුණා. ඉවරලස වැඩි වෙලා ගිහිල්ලා ඒ පැත්තම ඇද්දුම් ගන්න වගේ වුණා. ඊට පස්සේ ඒ පැත්තම ඇද්දුගා හිස ඒ පැත්තෙන් දකුණු පැත්තෙන් උඩේ යට කන ඇස පැත්තෙම නිකන් යක්ෂික කදිනා වගේ.
ඔව්.
වේදනාව ධාරියට දේරුණා. ඊට පස්සේ මට පොඩ්ඩක් මතක් වුණා අර දැන් මිත්‍රිගල කියන්නේ අර ඕන ගිනියඟුරක් ඇද්දෙන් කියනවා වගේ මේක මතක් කළා. ඒ තදින් වීර්ය කරගෙන ඒ පැත්ත බලාගෙන හිටියා.
ඔව්.
එහෙම ඉන්නකොට උනේ මොකද්ද? ඒ පැත්තට නිකන් අර හිසයි කඳයි දෙකම නිකන් අර මාළුව කොට දැම්මා වගේ විමුල් අල්ලගත්තා තප්පර දෙකක් තුනක්. මම හිතුවා මේක දැන් දෙපාරක් වුණා. මං කරන්නේ මේක හරියන්නේ නැහැ මෙහෙම කරලා ඊපස්සේ ටිකක් මේක ටිකක් අතහැරලා වගේ ටිකක් මධ්‍යස්ථ ටිකක් බලනවා කියනකොට තේරුණේ ඇස්සකට නිකන් ඇස්වල කඳුළු පිරුණා, කට නිකන් කෙල වගේ පිරුණා, අඟුරු බුදු දෙකක් පටස් ගාලා එළියටා. ඒකට මට තේරුණා මේකත් හරියන්නේ නැහැ. මේ කියන්නේ දැන් නැගිටලා යන්නේ යන්න කියන වගේ පස්සේ මං ආයෙත් ටිකක් ඉඳලා ඉතින් පොඩ්ඩක් දිහා මේක දිහා බලන්න කියලා උත්සාහ කරා.
ඔව්.
එතකොට මට පේනවා ස්වාමීන් වහන්සේ මේ මේ වේදනාව තියෙන්නේ නිකන් නිකන් පල්ස් එකක් වගේ. නිකන් පල්ස් එකක් නිකන් පට හට ගන්නවා නැති වෙනවා වගේ. ඊට පස්සේ මට පිටින් තේරුණා මේ වේදනාව එනවා වැඩි වෙලා යනවා ඊට පස්සේ අඩු වෙනවා වගේ. ඒක හරියට විතරයි මට මතක් වුණා අර ගිනි දැල්ලේ කියන උපමාවම සමයි කියලා. ගිනි දැල්ලා කට ගන්නවා ඒක වැඩි වෙනවා ඒක නැති වෙනවා. අන්න එතනදී මට පොඩ්ඩක් මතක් වුණා මේක පොඩ්ඩක් එක අර නැති ඇති වෙන පැත්තකුත් තියෙන වැඩි වෙනා නම් නැති වෙන පැත්තට පොඩ්ඩක් හිත තියන්න පුළුවන්ද වගේ.
හොඳයි.
එහෙම එහෙම ඒ දෙස ඒක මේක ටිකක් බලාගෙන ඉන්නකොට මට තේරුණා මේ වේදනාව හැමින් අඩු වෙලා යනවා වගේ. අඩු වෙලා ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන්ම අතුරු දහන් වුණා.
හරි.
අතුරු දහන් වුණා ඊට පස්සේ මම ඊට පස්සේ මේක ටිකක් කලින් ආයි මේ වේදනාව තියෙනවා කියලා බලන්න යනකොට පේන යන්තම් ගිනි අඟුරු රෝගී යන්තම් ප්‍රමං කරලා ඒක කර නොකර අර විදිහට මිඳලා ඊට පස්සේ විනාඩි 30ක් විතර හොඳට භාවනා කරා.
හරි.
හරිම සුවසේ භාවනා කරා.
ඔව්.
ඒ මට දැන් අද තමයි තියෙන්නේ උසාවිනාසල් පැහැදිලි කරාට පස්සේ මේක ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියලා. හැබැයි මට එක දෙයක් තේරුණා අර ගොඩක් වීරේ කරොත් නම් හරියන්නේ නැහැ අර ගැහුණා වගේ වුනේ ඒකෙන් කියලා.
ඔව්.
ගමලගේ හරලා ගියා නම් අඬාගෙන බෙහෙත් බොන්න වෙනවා. අර මැදි ඉඳගෙන තමයි බලවම තමයි තේරෙන්නේ මේකට මේ සාහනයක මොකක් කර මතක් පාද ගන්න පුළුවන් වුණා වගේ තියෙනවා.
හරි.
ඔව්
ගැලපෙනවා කියන්නේ දැන් ඇත්තටම දැන් අපි අපිට සාමාන්‍යයෙන් ඔන්නේ සමබරතාවය අල්ල ගන්න අපි ටිකක් මේ උත්සාහ කළ යුතුයි. මොකද අපිට තාම තේරෙන්නේ නැහැ මෙතෙන්දි කොපමණ වීරයක් මේ කටයුත්තට අවශ්‍ය වෙනවද කියන එක අපිට ප්‍රායෝගිකව තේරෙන්නේ නැහැ. එතකොට අපි මුලදී ටිකක් අනවශ්‍ය වීරයක් යොදනවා. එතකොට අන්න ආයෙ හිත විසිරිලා වේදනාව වැඩි වෙලා අපි නිකන් වැඩේ සෞතු කරගන්නවා. පස්සේ අපි තේරුම් ගන්නව නෑ මෙච්චර දඟලන්න ඕනේ නෑ මෙච්චර වීරයක් යොදන්න ඕනේ නෑ මම ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් වීරය යොදනවා මම පොඩ්ඩක් මේ පියවරක් පස්සට අරගෙන තව දිහා බලනවා කියලා අර අපිම මේ තව ටිකක් මේක ඇඩ්ජස්ට් කරගන්නවා මේ අවශ්‍ය පමණට විතරක් වීරය යොදන්න උත්සාහන්ත වෙනවා එතකොට තමයි අර අපිට පුළුවන් වෙන්නේ වේදනාවෙන් අයින් වෙලා වේදනාව දිහා බලන්න එතකොට අන්න පහසුවක් තියෙනවා මොකද වේදනාව අස්සේ රිංගගෙන නැහැ වේදනාවෙන් මං ඉවත් වෙලා වේදනාව දිහා පැත්තකින් ඉඳන් බලන්න පුළුවන් ගතියක් හැදිලා එනවා. එතකොට තමයි පහසුවක් තියෙන්නේ. එතකොට ඇත්තටම මට නිකන් මේක අනුන්ගේ වේදනාවක් බවට පත් වෙලා. එතෙන්දී මට පුළුවන් කිසිම පක්ෂපාතීත්වයක් නැතිව මේක අස්සට රිංග ගන්නෙත් නැතිව බොහොම මධ්‍යස්ත වෙඳගෙන මේ වේදනාව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔන්න ඔය සමබරතාවය හදාගන්න එක තමයි අපේ පැත්තෙන් ටිකක් මේ කියන්නේ කල් යන්නෙත් එක අතකින් බැලුවා. මොකද අපි දැන් හිතේ ඒකාග්‍රතාවය හැදුන පමණින් ඕව හැදෙන්නේ නැහැ. අපිම ඔය වගේ උත්සාහ කර කර මේකේ අවශ්‍ය ප්‍රමාණය තේරුම් ගනිමින් එතන එතන ඇඩ්ජස්ට් කරමින් යන්න ඕනේ. එතකොට තමයි යම් අවස්ථාවකදී මේ සමබරතාවය හැදිලා මේ එන්නේ. එතකොට තමයි තේරෙනවා දැන් නම් පදම හරි ගියා. දැන් මට එච්චර අමාරුවක් නැහැ. මේක දිහා බලන්නත් පුළුවන්. එයා මෙන්න මේ විදිහටයි වැඩ කරන්නේ කියලා නිකන් එයාට සාධිනව ඉන්න පුළුවන්. එයා සාධිනව වැඩ කරනවා මම මගේ පාඩුවේ ඉඳගෙන එයාව අධ්‍යයනය කරනවා. ඉතින් එහෙනම් ඔවා උත්සාහ කරලා වරදක් නැහැ. මොකද يعني දැන් ඇතම් යෝගීන් ඔය වගේ වේදනාව හරහා යනවා. يعني එයාට වර්ධනය වෙන්න දීලා බොහොම ඉවසීමෙන් මධ්‍යස්තව ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව ඒ අය තුල තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් එතකොට අර මහත්ය කිව්වා වගේ ඒක අන්තිමට නිකං උලංගියා වගේ සම්පූර්ණයෙන්ම සිසිල්ලලා යනවා. ඇතම් කෙනෙක් ඕක හරහා යන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වෙනුවට අපිටම ඕන චිත්තානුපසනාවකට දානවා. හිත ගැන අධ්‍යයනය කරන්න බලනවා. ඒකට හිත ගැන වැඩි අවධානයක් දීලා හිත කොහොමද වැඩ කරන්නේ? කෑලි මූට්ටු වෙන්නේ කොහොමද? එකතු කරන්නේ කොහොමද? මේ පැත්ත ටිකක් වැඩිපුර බලනවා. ඒක එක එක චරිත වල වෙනස්කම්. ඒක වැරද්දක් නෑ ඉතින්. මේ කොහොමත් ඉතින් සතර සතිපට්ඨානය ඇතුළෙමයි අපි ඉන්නේ. ඉතින් එතකොට කොයි සතිපට්ඨානයට අපි මූනිකත්වය ප්‍රමුඛත්වය දුන්නත් ඒකේ වරදක් නැහැ.
එහෙමයි සර්. ඔව්. ඒකම ඉතින් මට තේරුණා සවනස් ඉතින් අර දැන් ඒ අධ්‍යක්ීමේදී අර මේක අධ්‍යක්ීම නිකන් සරල එකක් වුණාට
ඔව්.
සෑම ධර්ම කරුණක්ම එකට ගල්ප ගන්න
පුළුවන් වගේ. ඒක හරි. ඒක ඇත්ත. දැන් ඔය මට්ටමේදීත් හිතන්න දැන් ඉස්සෙල්ලා නම් සමහරට මේකත් එක්ක ගැටුණා. ඒ කියන්නේ අපේ හිතේ ද්වේෂයක් පහළ වුණා. නමුත් දැන් මේක රිදෙන් නැතුව නෙමෙයි රිදෙනවා හැබැයි ද්වේෂයක් නැහැ හිතේ. ඒතර අර දුක්ඛං වේදනං වේදේති විසංයුක්තෝ තං වේදේති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. දැන් මේ දුක් වේදනාවක් තියෙනවා. හැබැයි ඒ හා සම්බන්ධයෙන් බැඳිච්ච, ගොඩ නැගිච්ච කෙලෙස් නැහැ.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සෛරි මාපාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ මේ අර concept and reality කියන එක මම සාමාන්‍යයෙන් අහනවා.
මට
ඒ අහනවත් එක්කම මම හිතන විදිය මෙහෙම මම දන්නේ ඒක හරිද වැරදිද කියලා. එතකොට අර පස්සපච්චය වේදනා කියන තැනදී අර හේතු තුන එකතු වෙලා මනස ධම්ම මනෝ විඥාන කියන හේතු තුන එකතු වෙලා දැන ගැනීමේ සිත පහළ වෙනවා. එතකොට එතන පස්ස වෙනකොටම සංඥා වේදනා සංඛාර කියන තුන ඇති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. එතකොට එතන ඒ සංඛාර කියන්නේ විතක්කය කියන එකද? එතකොට දැනගැ විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං කියලා දැනගැනීමෙන් අවසන් වෙනවා කියන්නේ විතක්කය තුල බෑගන්නේ නැතුව අවිද්‍යාවේ විතක්කෙන් ඉවර වෙන එකද? ඒ කියන්නේ එතන
සති සම්පජාඤ්ඤය පිටරලා
මේ
එක
ප්‍රපංච
නොවන මට්ටමද? ඔව් එහෙම කියන්න පුළුවන්. නෑ ඇත්තටම මේ සංඥා වේදනා සංඥා සංඛාර කියන තුනටම මේ හේතුව වශයෙන් පෙන්වන ස්පර්ශය. ඒතකොට ඒ ස්පර්ශයක් සිදුවීමත් එක්කම වේදනාවක් පහළ වෙනවා, සංඥාවක් පහළ වෙනවා, සංස්කාරයක් පහළ වෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒ අරමුණට හිත නැංවුවා කියන්නේම විතක්කයක්. හැබැයි අර කිව්වා වගේ ඉන් එහාට හැබැයි හිතාගෙන ගියේ නැහැ. ඉන් එහාට කතන්දරයක් ගොතාගෙන ගියේ නැහැ. කල්පනා කර කර දිගට ගියේ නැහැ. ඒ නිසා ප්‍රපංචයේ වැළකුණා. දැන් හැබැයි විතර්කයක් පහළ වුණා. හිත අරමුණට නැංවීමේ ක්‍රියාව සිද්ධ වුණා. හැබැයි සිතුවිලි දිගට දිගට පහළ කරගෙන දිගට ගියේ නැහැ. ඉතින් එතකොට ඒ සිදුවීමක් වුණා. හැබැයි ඉන් එහා කතාවක් ගෙතුනේ නැහැ. ප්‍රපංචයක් ගොඩ නැගුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔය මේ අපි එහා ටික ටික දියුණු වෙන්න විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න ප්‍රපංච සමනය තමයි ටික ටික සිද්ධ වෙන්නේ. ඒක හිත කතන්දර ගොතන එක අඩු වෙනවා. ප්‍රපංච කරන එක අඩු වෙනවා. හිත එන්නේ නිශ්ශබ්ද වෙනවා. හැබැයි තාමත් සිතුවිල්ලක් දෙකක් පහළ වෙන්න පුළුවන්. ඒක තමයි අර විතර්ක මට්ටම. ඕනේ නම් අපි හිතමු තවත් එහාට යනකොට සමහරට විතර්කයකිනුත් තොරව හිත සෑහෙන පූර්ණ නිශ්ශබ්දතාවයක පවතිනත් ඉඩ තියෙනවා. ඒක තමයි බුදුහාඳුරුව තවත් ප්‍රණීතයි කියලා කියන්නේ. දැන් කියන්නේ විතර්ක සහිත, વિચાર සහිත මට්ටමයි, විතක්ක વિચાર රහිත මට්ටමයි කියන මෙන්න මේ අවස්ථා දෙක සැලගුවොත් බුදුරජාණන් වහන්සේ කියන විතක්ක વિચાર රහිත මට්ටම වඩා ප්‍රණීතයි කියලා. ඒ නිසා ඇතම් කෙනෙකුට විතක්ක વિચાર වලිනුත් තොරව බොහොම සංසුන් හිතක්, තැම්පත් වෙච්ච හිතක්, සාවධාන හිතක් පවත්වාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක වඩා ප්‍රණීතයි කියලා කියනවා. ඔව් සංඛාර ගොඩට තමයි අතරම විතක්කයක් අයිති වෙන්නේ. හැබැයි අර මේ සංස්කාර කියන එකේ ටිකක් එහාට ගිය මට්ටමක් නෙමෙයි, සූක්ෂමම මට්ටමක්. දැන් සංස්කාර අපිට දැනෙන මට්ටමක් ඉන්නකොට අපි නිකන් චේතනා පහළ කරගෙන කල්පනා කර කර එහෙම යන මට්ටමක් නේ. දැන් මේක ඇවිල්ලා ඒකේ ආරම්භකම මට්ටම කියලා කියන්න පුළුවන්.
ඔව් ස්වාමීන් වහන්සේ එතකොට
එතන
පහළ වෙන්නේ.
ඔව්.
ඒකේ
වශයෙන්. ඊපස්සේ එතනම නිය සි නෝන පිටුවොත්. ඔව්. මේක මේ දැන් මේ පාරවෙච්ච ඉතක්ක
බොරු කියලා තේරෙනවනේ.
හ්ම් හ්ම්.
එතකොට ඒක ලිහිලා
යාවි. එතකොට ඒක නිකන් බොඳ වෙලා යාවි. යටෙනවා. අන්න හරි. ඔව්. ඔව්. එතකොට සායි මනසෙන් ගොඩනගාගන්නේ නැහැ. ඒක සද්දයක් කියලා තේරුම් ගත්තා. ඒක මත කියවන්න ගියේ නැහැ. ඒක එහෙම අතහැරුණා. ආයි මනස සංසුන් වුණා.
ඒක තමයි මේ ස්වාමීන් වහන්සේ මේ දැනගැනීමේ අවසන් වුණා කියන්නේ.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ එතෙන්දී මේ මොකද්ද සිදුවීම සිද්ධ වුණා. ඒක දැනගත්තා. හැබැයි ඒක මත ගොඩනගන්න ගියේ නැහැ. ඒක මත සංස්කරණ කරන්න ගියේ නැහැ. හිත සංසුන්. දිත්තේ දිට්ඨ මත්තං. සුතේ සුත මත්තං. මුතේ මුත මත්තං. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. එතකොට අපිටම යාර දැන් ඇහුණා සද්දයක්. මෙයා මේ බයිනවා කියලා තේරුණා. හැබැයි ඉතින් වැඩක් නැහැ. උමනාවක් නැහැ කියලා තේරුණා. එහෙම ඉතින් අත හැරුණා. ආයේ මනස සංසුන්. ඔ ස්වාමීන් වහන්සේ
දැන් මේ සිත කියන කැමැතිස්සෙම රවට්ටන ස්වභාවයෙන් නැතිෙන්නේ.
හ්ම්.
ඕන විතරක්ේ පහලක් ඉතින් ඒ වචනත් එක්ක රැවටෙන එකමනේ වෙන්නේ.
ඔව්.
ඒ පිළිබඳව එහෙම නුවණ තියෙනකොට මේක ඩක් ගාලා ඒක ආව එතන වැටුනොත් ඒක එතනින් ප්‍රපංච නවතිනවනේ.
හරි.
ඒව ඒ වෙලාවට එහෙම යෙදුනේ නැත්නම් මේක ප්‍රපංච වෙන්නේ.
වෙන්නේ. හරි. ඔව්.
එතකොට ওই දෙකම කොයික වුණත් ඉතින් සිද්ධිය සිද්ධ වෙන විදිහට වෙන්නේ. ඒක
ඇකිලි ගන්න දෙකුත් නෑනේ. ඔව් ඔව් ඔව්. අනිවාර්යෙන්ම.
එතකොට වෙන විදියට වෙන්න ඇරලා බලාගෙන ඉන්නකනේ.
තමයි වෙන්න තියෙන්නේ. අන්න හරි. ඔව්. මේක මගේ කරගන්න අවශ්‍ය නැහැ. මේක ඇවිල්ලා සිදුවීමක්. ගහෙක් ගහක කොළයක් වැටිලා මොකද්ද?
සමහර වෙලාවට ඒ විතක්කත් එක්ක ගාගෙන යන්න
පුළුවන්.
සමහර වෙලාවට මට සීනුවන එතනම යෙදෙනවා නිකම්ම.
හරි.
මේ මානසිකාරණයකින් තොරව නිකම්ම යෙදෙනකොට.
ඔව්.
ඒක එතනින් මට ඉවර
වෙනවා. ඉවර වෙනවා. අන්න හරි.
එක සිතුවිල්ලක්වත් යන්නේ
නැහැ. යන්නේ නැහැ. අන්න හරි. ඔව්. ඉතින් ඒක තමයි. ඒවා වෙනස් වෙනවා. ඉතින් ඇතම් සිදුවීම් තියෙනවා ටිකක් ඇතුළට ඇවිල්ලා ඒගොල්ලෝ දඟලනවා. අපි ඒකට පොඩ්ඩක් සහභාගී වෙනවා සිතුවිලි කීපයක් යනවා. ඇතැම් සත්සිද්ධීන් තියෙනවා එහෙම එකක්වත් නැහැ. ඒවා ඇතුළට එන්නේවත් නැහැ. මගින්ම යනවා යන්න. ඒත් අපි දියුණු වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය ඒ දෙවනි මට්ටම තව තව වැඩි වෙන එක. ඒ කියන්නේ දැන් මොකක්වත් ගා ගන්න නැහැ අපි. ඇතුළට එන්නේ නැති තරම්. ඒත් නවත්ත ගන්න විදිහක් නැහැ.
නෑ නවත්ත ගන්න පුළුවා. නමුත් අර පරිසරයට මේ අපි කිව්ව තවත් කෙනෙක් එක්ක කතා කරනවා කියලා මේ පරිසරයට උචිත විදිහට ඉන්න ඕන නිසා ඉතින් ඒක
පොඩ්ඩක් යනවා.
දැන් පිළිල අකමැත්තෙන් උනත් කරනවා.
වෙන්න පුළුවා. ඒක තමයි ඉතින් අර අපි කලිනුත් කතා කළේ පොඩ්ඩක් ඉතින් අර සම්මුතිය බේර ගන්න සුහදතාවයේ පොඩ්ඩක් රැක ගන්න එයාවත් පොඩ්ඩක් සතුටු කරන්න ඉතින් පොඩි විහිළුවක් කරනවා ඉතින්. හැබැයි ඉතින් සීරියස් ගන්න නැහැ ඉතින්. ඒක ලොකුවට ගන්නෙ නැහැ. දන්නවා මේක මේ බොරුවක් කියලා.
දැන් එතනදී ස්වාමීන් වහන්සේ අවිද්‍යාව නැත්ද තියනවාද?
ඒක තමයි. ඒක අපි තමයි බලන්න ඕනේ. අපි මේ ඇත්ත වශයෙන් රැවටිලා කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන අවිද්‍යාවක් සහිතව මේ කරන ක්‍රියාවක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම එහෙම රැවටීමක් නැතිව හුදු සම්මුතිය බව තේරුම් අරගෙන කරන කටයුත්තක්ද මෙතන තියෙන්නේ. අපිම බලන්න ඕනේ එතන. අපි මේ රැවටිලාද මේ වැඩේ කරන්නේ? එහෙම නැත්නම් අවිද්‍යාවකින් තොරවමද මේ වැඩේ කරන්නේ? වෙන්න පුළුවන්.
ඔව්. දනු
කරනවා. ඔව්.
දනු කරන්න දෙයක් නැත්නම් එහෙම නැහැ. අරකටනින් ඉවරයි අනිශ්චිතව ඔහේ ඉන්න පුළුවන්.
ඉන්න පුළුවන්. හරියට හරි. ඔව්.
ඒ ආර කන්සෙප්ට් ඇන් රියැලිටි ආන නිසා මට මේ ප්‍රශ්නය ආවේ දැන් උතන වේදනා පච්චය තණ්හා කියන තැනට යන්න විදියක් නැහැ. සීනුවන එතන යදුනෝ.
හරි. ඔව් තණ්හාව පහළ වෙන විදිහක් නැහැනේ. ඔව් කොහොමත් ඒක තමයි. දැන් අපි මේ කතා කරන සූත්‍රයේදීත් මේවා අර විසිරෙන්නනේ පටන් ගන්නෙ, ගොඩ ගැහෙන්නේ නැහැ, උපාදාන වෙන්නේ නැහැ, අතහැරෙන්න පටන් ගන්න. ඔන්න ඒ වගේම දෙයක් මේ පටිසමුපාද අංග වලටත් සිද්ධ වෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං. අපි ඔය කතා කරන්නේ විවිධ පටිසමුප්පන්න අංගත් ඔක්කොම විසිරෙන්න ගන්නවා. ඒවත් ගොඩ නැගෙන්නේ නැහැ, ගොඩ ගැහෙන්නේ නැහැ, රැස් වෙන්නේ නැහැ. ඒවත් නිකම් බොඳ වෙලා, දිය වෙලා, දියාරු වෙලා යන්න පටන් ගන්න. ඒ සාමාන්‍ය ඒ පටිසමුප්පන්නව ගොඩ නැගෙන දුක කියන එක එන්නෙන් අඩු වෙන්න ගන්නවා. ඒ පටිසමුප්පන්න අංග දිය වෙලා යන්න පටන් ගන්නවා.
එහෙමයි ස්වාමීනි. හොඳයි.
තේරුවන් සන්නයි. හොඳයි. එහෙමනම් අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. එහෙනම් අද පැය දෙක කාලයක් අපි ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. ඒ වගේමයි අපි සියලු දෙනාටමත් මේ රැස් කරා වූ සියලුම කුසල් උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ බුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු